හොඳයි අපි ධර්මදේශනාව සඳහා කාලයයි ඒ නිසා සියලුම දෙනා ධර්මදේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ රාග මුදච්චිදා අසේසං විසපුප්පං වසරෝරුහං විකය්‍ය සෝ භික්ඛු ජහාති යෝර පාරං ජින්නෝ උරගෝ ජින්නමිව තචං පුරාණං තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධිපද සම්පන්න පින්වත්නි, අපි කාලසටහන සැලසුම් කරගත්ත විදිහට දවසකට පැයක කාලයක් ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන තිනවා. ඉතින් අපි මුලින්ම එකඟ වුණා මේ ධර්ම දේශනාව දේශනා මාලාවක් විදිහට පවත්වන්න. ඉතින් ඒකට මේ ටොරොන්ටෝ මහාවිහාරයේ සම්බන්ධ වෙන යෝගාවචරණ පැත්තේ යෝජනා වෙච්ච සූත්‍රයක් තමයි මේ උරග සූත්‍රය. අපි හඳුනාගත්තා මේ සූත්‍රය තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ කියන පොතේ. ඉතින් ඒ සුත්ත නිපාතයේ බොහොම ගැඹුරු ධර්ම සම්බන්ධ වෙන පොත. මුළු පොතම ගාථා වශයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ උරග සූත්‍රෙත් ගාථා, ඒක තමයි ඉස්ලාමයේ ඇත්තම පළවෙනිම සූත්‍රය, උරග වාක්‍ය උරග සූත්‍රය. ඒකේ ගාථා වලින් දවසකට එක එකක් මාතෘකාවක් ඉදිරිපත් වෙනවා. අපි ඊයේ ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරගත්ත ගාථාවේ සන්දර්භය ගත්තොත් ඒක තියෙන්නේ ද්වේෂය, තණ්හාව, නුරුස්නා ගතිය වගේ දෙයක් යෝගාවචරයේ කොහොමද ඒ තමන්ගේ යෝගාවචර ජීවිතය තුළ හසුරුවන්නේ කියන එක, නැත්නම් ශික්ෂණයකටපත් කරගන්නේ කියන එක. ඉතින් ඇත්තටම යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මේ වගේ චෛතසිකයක්, අකුසල මූලයක් අපිට වෙන කෙනෙකුට වඩා බොහෝ විවිධ පැති වලින් බලන්න පුළුවන්. අන්නේ බලනකොට කි විශේෂ රසය වැඩි වෙනවා. එයත් එක්ක වැඩ කිරීමේ පරිේශනයක්, පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. මම මේක එක එක මට්ටම් වලින් කොහොමද අඳුනගන්නේ, එක එක මට්ටමට මොන මොන බේතද තියෙන්නේ, බොහෝතෙන් මේ බේතින් එක රණීපුණාද කියලා මම දැනගන්නේ කොහොමද කියලා, සම්පූර්ණ එක මේ අතුරෙක් විදිහට නෙවෙයි පරිේශනයක් විදිහට වැඩ කරන්න යන පුළුවන්. අද දවසේ යෝ රාගමු දච්චිදාසේ සංකේනක රාගය මුල් කරගත්ත මාතෘකාවටයි අපිට දොරවිත්ත කළ දේ. ඉතින් සූත් මේ ගාථාවේ අර්ථය ගත්තොත් යෝ රාගං උදච්චිදාසේසං විසපුප්පං සරෝරුවං විගහ්‍ය. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇති වුණා වූ රාගයක්, ආසාවක් වගේ දෙයක් දැඩි ලෙස අල්ලලා විලක තියෙන නෙළුමක් නෙලනවා වගේ උදුරලා දානවා නම්, උදුරලා දාන්න පුළුවන් නම් එවෙන් භික්ෂුවක් උරගේ තමන්ගේ දිරාගිය හැවහලන්නසේ නිවන් රසය විඳිනවා, නැත්නම් නිවනට අයිති වාසිකම් කියනවා කියන එක. මොකද අපි ඊයේ මතක් කරගත්ත සාමාන්‍යයෙන් අපේ සද්ධර්ම සාගරයේ කලබල බලනකොට මොකද්ද මේකේ සාරමණ්ඩේ කියලා ගත්තොත් සමහර ඇත්තු එක චතුරාර්ය සත්‍ය වශයෙන් ඉදිරිපත් කරනවා. සර්වඥ වහන්සේ මේ 84 දහස් ධර්මස්කන්ධයේ වශයෙන් ඉදිරිපත් කරන දන්නේ චතුරාර්ය සත්‍ය කියලා. ඒක එක ඇත්තු එක පැති වලින් කියනවා. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තොත් නම් ඉස්සරහාම කියලා තියෙන දුක්ඛ සත්‍ය, ඒක කිසිම වෙන ආගමක නැති විප්ලවීය ඉදිරිපත් කිරීම. අනිත් ආගම් වල තියෙන්නේ ඒ ආගමට සද්ධාව ඇති කරන කට්ටියගේ හිත සන්තෝෂ වෙන දේවල්. නමුත් සර්වඥාන්සේ මොනවාක්වත් නැහැ, ඇටි 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 හැටිම ඉදිරිපත් කළා තියෙනවා ප්‍රධානම වූ දුක්ඛ සත්‍යය. ඒකට හේතුව නැත්නම් දුකට සමුදේ වෙන්න තියෙන්නේ තණ්හාව, රාගය, ආශාව කියන ධර්ම. ඒක නිසා අපි බෞද්ධයෝ සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ මේ ගාථාවේ සඳහන් වෙන විදිහට අපිට නයිසර්ගයේම පහළ වෙන මේ රාගය දුරු කිරීමට සතුවචනාංශී ඉදිරිපත් කරලා තියෙන ක්‍රම. ඉතින් ඒකත් අර ඊයේ කතා කරපු ද්වේෂය වගේම සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් තමයි යෝගාවචරයේ ජීවිතය සම්බන්ධ වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ ශාසනය සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් ක්‍රියාවට නගනවා නම් ඒ සෑම කෙනෙකුටම මේ භික්ෂුව කියන නම බොහොම ගැළපෙනවා. මට මතකයි මම ඒ ගිහි වෙන්න කාලේ මට පොත්පත් කියන චාමංග සුබෝදරාමිට යනවා. සුබෝදරාමිට ගියා මෙතන ඉන්නේ ලොකු ආන්දරු මට කියපු දෙයක් තමයි එතන ලංකෙනකොට කතා කරලා මේ මහත්ය හාමුදුරුවෝට වැඩිය මේ වගේ එදිලා ඉන්නවයි කියලා. මම දන්නවා මගේ කිසිම හාමුදුරුවෝක් තිබුණා නැහැ. මම පස්පව් කැඩිලා මගේ ගන්න දෙයක් තිබුණා නමුත් පොත් ආසාව තිබුණා. ඒ කියවන කියවන හැම සූත්‍රයේදීම මට නිකන් බුදුහාමුදුරුවෝ නිකන් ඉඟියක් කරනවා වගේ බණ සේරම කියලා දෙන භික්ෂුන් වහන්සේලා. මම ගිහියේ කිතිමට හරි කනගාටුයි. අපිට කියපු බණ මොකක්වත් නැහැ මේ ත්‍රිපිටකයේ කියන. පස්සේ කියලා මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම ඉඳගෙන මේ වැඩේ කරනකොට බුදුහාමුදුරුවෝ කැමති නැතුව වගේ මේක කියන්නේ ගැලින්ම මහාන වෙලා කරන වැඩක් කියන්නේ කියලා. ඒ ස්වාමීන් හරියට මට උනන්දු කෙරෙව්වා. නෑ එහෙම එකක් නෑ මේක ඔක්කොටම තියෙන්නේ කියලා. ඉතින් මන් දන්න ඒ ස්වාමීන් වහන්සේ මං කරේ හැංගීමකින් ඒ උත්තරේ දුන්නාට මගේ හිත් ගැත්තේ නෑ උත්තරේ. නමුත් අර ගුරුම ගිහිල්ලා ගුරුම ස්වාමීන් වහන්සේක භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මං ප්‍රශ්නයක් අහලා නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ ගැලින්ම සඳහන් කරා සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා වූ සියලුම දෙනා භික්ෂුන් වහන්සේලා කියලා. මේ සංසාරේ තියෙන ජීවල් පිළිබඳව දැනටමත් අම්මා කිව්වට නෙවෙයි අප්පා කිව්වට නෙවෙයි ගුරුවරයා කිව්වට නෙවෙයි තමන්ටම බයක් දැනෙලා තියෙනවා නම් මේ අපේ ප්‍රයත්නය ඒ බයෙන් ගැලවීමට නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා භික්ෂුව තමයි. අන්නේ භික්ෂුවගේ වැඩ පිළිවෙල සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් තුනම යෙදিলা තියෙන්නේ මේ කියන ප්‍රධාන කෙලෙස් මුල රාගය දුරු කිරීම සඳහා. නමුත් ගිහියත්ගේ සාසනයට කියන්නේ දාන සීල දාන සීල භාවනා කියලා. ගිහියත්ගේ වැඩ පිළිවෙල කියන්නේ දාන සීල භාවනා. ඒතර පැවිදියත්ගේ වැඩ පිළිවෙල සීල සමාධි ප්‍රඥා. මේ රාගය ඔය පැති දෙකේදීම ක්‍රමානුකූලව ගලවන හැටි සර්වචනසේ බොහෝම ප්‍රඥාවෙන් බොහෝම කරුණාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා ගිහි යත්ත වශයෙන් දානයක් දෙනකොට ඒ දානයේදී කියන්නේ තමන් ප්‍රිය කරන මනාප කරන දෙයක් නන්නා දුන්න කෙනෙකුට දීලා දාන අදහසින් අතහරින අදහසින් දාන දෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් සද්ධා උපදීම සඳහා දස දාන වස්තු අපේ සම්ප්‍රදාන කුල පොත්වල සඳහන් වෙනවා. අන්න පානං ගරං වත්තං මාලා ගන්ධ විලේපන වශයෙන් කෑම බීම ඉදුම් හිටුම් මල් ගන්ධ විලවුන් ආලෝක පූජා වගේ දේවල් දෙනවා. ඒ ඔක්කොම ආමිෂ දාන වලටයි වැටෙන්නේ. නමුත් දැන් අපි ලෝකයේ මේ රකිරසාවල් කරන්නේ ඉගෙන ගන්නේ සෑම දෙයක්ම කරන්නේ මේ ආමිෂය උපයන්නේ ආමිෂ සම්පත්තිය සඳහානේ. ඒ ආමිෂ සම්පත්තියෙන් ප්‍රයත්න කළ උපයාගත්ත දේ නන්නාදුම කෙනෙකුට දීන දානකොට එතනදී එක්කෝ සංසාර බය පිළිබඳව වැටහීමක් සහ එයින් ගැලවීමේ අදහසක් තියෙනවා. එනදයි ලබන පුද්ගලයා පිළිබඳ අනුකම්පාවක් මෛත්‍රියක් තියෙනවා. ඔය දෙකම හොඳයි. ඒ දෙකෙන්ම අලෝභ හිතිවිලි පහළ වෙනවා. ඒ නිසා අපි ඒ වස්තු දාණය දීමෙන් අපිට හිත ප්‍රිය වටිනා දේවල් නන්නාසුන කෙනෙකුට දීමත් මේ මේ ගාථාවේ සඳහන් වෙන විදිහට අර උර්ගයා නන්දනය ශරූපයා උගේ හැව කලවන්න උත්සාහ කරන ප්‍රයත්නේ පළවෙනි අංශය තමයි. ඒකෙන් තමයි අපි හැම කෙනාම මේ ශාසනයට පෙළඹෙන්නේ දාන කතාවෙන් තමයි. ඉතින් ඒ දාන කතාවෙන් ගිහිල්ලා තමයි කෙනෙක් ඒ සීල කතාවට ගොඩ වෙන්නේ. නැත්නම් සීලය කියන්නේ ඊගාව ශික්ෂණයට ගොඩ වෙන්නේ. ඊට පස්සේ සමාධි ප්‍රඥා විදියට යනවා. ඒ නිසා දී ප්‍රතිපදාව දාන සීල භාවනා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ දානය දීම පවා නැත්නම් මේ ආමිෂ දානී දී පවා සාමාන්‍ය දාන පොලක පවා මේ ලියවිච්ච පසුකාලීන සංග්‍රහ වෙච්ච ගාථාවක් තියෙනවා මම හිතනවා මෙතෙන් අදාළ වෙයි කියලා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා ධනං චජේ ජීවිතාංගමාහු. මේ ගිහි ලෝකයේ ආගමික ලෝකෙ නෙවෙයි ගිහි ලෝකයේ කිරණ වැඩක් යම් කිසි කෙනෙකුට ශරීර රෝගයක් ඇවිල්ලා මේ ඇඟිල්ල කපන්න වෙනවා, නියුපොත්තක් අස්කරන්න වෙනවා, දතක් කලවන්න වෙනවා, එනතන් අටක් කපන්න වෙනවා, කකුලක් කපන්න වෙනවා කියලා නොකර බැරුව මේ අයින් කරන්න වෙන කාය වෙනකොට ඒ පුද්ගලයා යමක් කමක් කරන්න පුළුවන් පුද්ගලෙක් නම් උපරිමයේ වියදම් කරලා උත්සාහ කරනවාට කෑල්ල අංගය නොකපා ධනෙ වියදම් කරන්න. ඒ සඳහා ධනෙ දෙන්න කිසි කෙනෙක් පැකිලෙන්නේ නැහැ. ඒ තමන්ගේ අංගය රැකීම සඳහා ධනං චජේ ජීවිත අංගමාහු තමන්ගේ ශරීරංගමාහු ශරීර අංගයක් රැකගැනීම සඳහා විශාල ධන පරිත්‍යාගය කෙනෙක් කරන්න පෙළඹෙනවා. ඒ තරම් මේ කොටහට කැමති අංගං චජේ ජීවිත රක්කමාහු. නමුත් බැරිම තැන ඒ අංගේ කපලා හෝ ඒ පුද්ගලයාගේ පණ රැක ගන්න යම් විදියට කිව්වොත් මේ කැලකපුවේ නැත්නම් මේ උඩු දුවනවා පිළිකා වැඩෙනවා. එතකොට ජීවිතය රැක ගැනීම සඳහා ඉස්සලම සල්ලි දීලා අංගේ රකින්න බලනවා. බැරි නම් ඒ අංගේ දීලා ජීවිතය රකින්න බලනවා. ඊට පස්සේ සරුවචන් ආශ්‍රයේ කතාවේ හැටියට අංගං ජනං ජීවිත ධනං ජීවිතං මේති සම්බං අංගත් ශරීරංගත් ධනියත් මුළු ජීවිතයක් කෙනෙක් දෙනවා නරෝ ධම මනුස්සරන්තු ධර්මය අනුසරණය කරමින් නිවන් දකින්න කටයුතු කරන කෙනා ධනියත් ඉදන් කරනවා අංගත් ජීවිතයක් කරනවා මුළු ජීවිතේ උනත් දෙන්න කැමති. මේ විදිහට අපි අර ආමිෂයෙන් පටන් අරගන්න මේ දාන කතාව ඊගාවට අංග පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් තමයි අවසාන කෙළවරට ඇවිල්ලා යෝගාවචරයක් විදිහට මේ සටන ඉදිරියට ගෙනියන්නේ. ඒ විදිහට අර බාලාංශ පන්තිය තමයි තන උපේපු වස්තුව එහෙම නැත්නම් ආමිෂය නන්නාදුනා කෙනෙකුට දෙන එක. එම කරගෙන කරගෙන යනකොට ඒකේ තියෙන ආධ්‍යාත්මික රසය ආගමික රසය ආවට පස්සේ තමයි මේ පුද්ගල ක්‍රමයෙන් ක්‍රමයෙන් ශාරීරිය හෝ ජීවිතය හෝ අත්සලකන්න නැතුව ආගම වෙනුවෙන් ධර්ම වෙනුවෙන් කටයුතු කරගෙන යන්නේ. ඒ ටික තමයි මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් කරන්නේ. ඒකට පෙරහුරුව තමයි මේ තමසතු වස්තු අංසතු කිරීමෙන් ධානේ ජීවෙන් පටන් අරගන්න. ඒක නිසා බලනකොට ඒ ආමිෂ දානයේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨම ජීවනක් තමයි දීල දීමක් තමයි රහත් වෙනකොට දීල දාන්නේ. නිසා රහත් වීමත් දානයක් විදිහට පේනවා. ඒ දානයේදී අංග මේ ආමිෂ දාන නැත්නම් මිෂ දාන වස්තු වල පාවිච්චි කරනවා ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලේ කියන වචන. ඡාග කියලා අපි සිංහට දාන එක ත්‍යාග කියන වචනේ. පටිනිසග්ග අතහැර ගැනීම, මුත්‍ති කියන්නේ මිදීම, අනාලේ කියන්නේ ආලය අතහැරීම. ඔය වචන හතරමයි ජීවිතයට පාවිච්චි කරන්නේ. නමුත්තර ආධුනිකය පටන් අරගන්නේ අල්ලන්න පුළුවන් දේවල් දීලා ඒ වන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ආධ්‍යාත්මික වස්තු බාටපත් වෙලා මමය මාගේ කියන හැඟීමත් අතහැරන දවසේ මමය මාගේ කියන මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ මිත් දැඩි අල්ලන් හිටපු එකක් දීලා දාන එක තමයි නිවන කියන්නේ. එදාට කියනවා ඒ සම්පූර්ණ සතා හැවහැලියව හැදුව වගේ වරම් භාගයේ උද්දම් භාගයේ සංයෝජන සියල්ල අතහරින. ඉතින් ඒක නිසා අපි ගත්තොත් මේ දානය කියලා කියන්නේ අපි ලෝකේ සාමාන්‍ය පාවිච්චි කරන දාන කියන්නේ මේ දස දාන වස්තුව. අපිට කියන්න පුළුවන් කළ යුතු කිරීමක් කියලා. අපේ ලෝකයේ අප්‍රමාද වස්තු අප්‍රමාදය පින නැත්නම් කුසලතාවය කියන වචනය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කළ යුතු කිරීමට ප්‍රමා වෙන්න එපා. අනිත් එක තමයි නොකළ යුතු නොකිරීමට ප්‍රමා වෙන්න එපයි කියන්නේ. අන්න ඔය දෙකෙන් දානීයදී අපි කරන්නේ කළ යුතු කිරීමට ප්‍රමා වීම. ධානය ප්‍රමාදී කියලා කියන්නේ මොකද? අනිකන් නිදසට කාරණාවක් අධ්‍යයන නැත්නම් තේරුම් ගැනීමකට ගත්තොත් අපි මේ ලෝකෙට බිහි වෙනකොට අපිට අන්තිමට වස්තරයක් තිබුණේ නැහැ. කැමත වේලක්වත් අතේ තිබුණේ නැහැ. බැංකුවේ අපිට දිනුවක් තිබුණේ නැහැ. මැස්සෙක් කියලා ගන්න පුළුවන් තරම් ශක්තියක් අපිට තිබුණේ නැහැ. දැනුමක් තිබුණේ නැහැ. නන්නාදුන පිරිසක් අතරටපත් වුණාට පස්සේ යතු උපරිම උනන්දුවෙන් අපිට ආහාර වේල ඇඳුම ආහාර මේ අරසාව අධ්‍යාපනය සියල්ලම දුන්නා. කිසිසේත්ම අපස බලාපොරොත්තුක් ඇති නෙවෙයි දීලා තියෙන්නේ. අන්න අපේ රටවල නම් එහෙමයි. එහෙම වුණාට පස්සේ දැන් අපි කරදඬු උස්සලා අපි යමක්මක් හම්බ කරගත්තට පස්සේ ඔය වෙනකොට අපිට ඒ දැනුම අරසාව ආහාර ජීවයට දුර්වලතරපත් වෙනවා. අපිට ඉතින් අනිවාර්යයෙන් මේ හම්බෙච්ච දියා යමකින් ඒ දෙමෝපියන්ට ඒ ගුරු වෙන සලකන්නේ නැත්නම් අසත්පුරුසයි අමානුෂිකයි. එතන මේ ඇත්තට දෙන්න ඕනේ ඉතින් ආයෙ මේ අලුතෙන් බලන කියන දෙයක් නෙමෙයි. ඒ වගේම අපි නිසා හෝ අපි දැකදක උපදින පුංචි දරුවන්ට කවවරක් නැතුව උපදින අපිව සලකන්න ඕනේ. ඒ වගේ මාසනීපයක් වෙච්ච මිනිසෙකුට ලෙඩෙකුට මේ ගාන කාල ජීවිත වෙන සංඥා වංශලට අපි කන්න දුන්න නැත්නම් කවුද කන්නේ? එතන ඔක්කොම වැටෙන චාරිත්‍ර ධර්ම වලට ලෝකෙ හැම සංස්කෘතියකම තියෙන ශිරිත්‍රි චාරිත්‍ර වාරිත්‍ර කල යුත්ත නොකල යුත්ත එක. ඒ දානය කියලා කියන්නේ අප්‍රමාදය කල යුත්ත කිරීමේ පමා නොවන ගතිය. ඊට පමා වුණොත් වෙන්නේ මොකද? Tamanට අවශ්‍ය වෙනාට මොකුත් හම්බෙන්නේ නැතුව යයි. එහෙම නැතුව අපි මේ ඉන්නේ anu අපිට සලකපු නිසා කියන හැඟීමෙන් Tamanට යමක් කමක් කියලා අවශ්‍යතාවය තියෙන ආදී දානය කරනවා නම් පැහැදිලිවම අපිට මේ ගමන පහසු වෙනවා ආධ්‍යාත්මිකයි කායිකයි. නමුත් ඒක නෙවෙයි කතාව. අපි කොච්චර අප්‍රමාදද නොකන අප්‍රමාදද නොකල යුත්තේ නොකිරීම විසෙහි. මෙතන නොකල යුත්තේ නොකිරීම කියන එක පෙන්නලා දෙන්නේ සතුන් මැරීම නොකල යුත්තක් සතුන් මැරීමේ වැලකීම. හොරකම් කිරීම නොකල යුත්තක් හොරකම් කිරීමේ වැලකීම. කාමීත්‍යචාරය නොකල යුත්තක් කාමීත්‍යචාරය වැලකීම. බුරු කේලා මේ සත්‍යන පරිසෝචන මත්පන් පානේ වැරදි ජීවන රටාව වගේ දේවල් අපි ශික්ෂා කියලා කියනවා විරමණ ශික්ෂා කියලා. නොකල යුතුදී මෙන්න මෙව්වට අපි දානෙට ඉස්සර වුණාට මෙව්වට ඉස්සර වෙන ගැටි ආදී. ඒ මොකද ඕන කෙනෙකුට මේ ප්‍රශ්නයක් නැත්නම් මේ ප්‍රශ්න පත්‍රයක් දාලා ඇහුවොත් ලෝකේ වැඩියෙන්ම ආගමික කටයුතු දන් දෙන එකද සීල් ලක්ෂණ එකද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. වැඩි කෙනෙක් පිළිගන්නේ දන් දෙන එක තමයි බොහෝම සමාජශීලී වැඩි බොහෝම ප්‍රකටදී සීල් ලක්ෂණ එක පෞද්ගලික දෙයක් කියලා. ආත්මార్థකාමීත්වයක් කියලා. නමුත් සර්වඥාන්සේගේ පිටුමින් හැටියට දානේ මැනිය හැක්ක සීලයෙන් ලැබෙන ආනිසංස නොමිනිය හැක්ක. අප්පමිනියයි අප්පමානයි මහා සමුද්‍රයේ වාගේ කියලා කියන සීලය. ඒ වගේම උන්වහන්සේ සඳහන් කළා තියෙනවා ආර්ය විනී පාණාතිපාතේ කියලා කියන්නේ අග්ග දාන මහා දාන කියලා. සතෙක් මරණ අවස්ථාවක් ලැබිලා ඒ සතාට අභය දානයක් දෙනවා. දානයන් අතර උස්සස්ම දානය තමයි අභය දානය. අභය දානය දෙන කෙනාට හම්බෙන්නේ අභය. අභය කියන්නේ බය නැතුව රාජ මණ්ඩලයකට යන්න පුළුවන්, බ්‍රහ්ම මණ්ඩලයකට යන්න පුළුවන්, දේව මණ්ඩලයකට යන්න පුළුවන්, උගතුන් පිරිසකට යන්න පුළුවන්, සංඝ සභාවකට යන්න පුළුවන්, සිළුතුන් අතරට යන්න පුළුවන්, ඕන කෙනෙක් පිටිරට පපුවේ ඉස්සරහට ගාන යන්න පුළුවන් වෙන්නේ බය නැති කෙනාට. ඒ බය නැතිකම ලැබෙන්නේ කොහොමද? අනුන්ට බය නැතිවෙන්නේ. අපි කියනවා අභේදානිය කියලා සතුන් මරන්නේ නැහැ, සතුන් ඉතහාස් කියලා. ඒකම තමයි හොරකම් කරන්න අවස්ථාවක් කියලා. කුල චාරිත්‍රය කළා හරි. ආගම ධර්මයේ සලකලා හෝ නැත්නම් ඊමන් සැකරේ ජනකම්පා කරලා ඒකව නොකර ඉතුරු කරන එකත් ඒ මාසට අභේදීවා. ඒ වගේම තමන්ට ලේසිර පහසුටත් කාමීත්‍යචාරය කරන්න පුළුවන්කම තියෙද්දී මේක නොකල යුත්තක් වශයෙන් සලකලා නොකර ඉන්නවනම් ඒ කාමවස්තු අයිති කෙනාට ලොකු අභයක් ලැබෙනවා. වැරදිට පාවිච්චි කරොත් ඒ කාමවස්තු අයිති කෙනාට මරණයට එහා ගිය ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා ඒව කායික වශයෙන් කරන නොකල යුතු නොකර නොකල යුතු කන්න නොකිය නොපනක්කන් නොකිරීම කියලා කියන්න පුළුවන්. ඒතර වචනයෙන් කරන දේවල් තමයි බොරු කියලා මේ සත්‍යන පරසෝචන. මත්තන් පාහි නැත්තම් ඒ මදේට ප්‍රමාදයට හේතු වෙන නරක වැඩ නොකිරීම. ඊකාට වැරදි ජීවන රටාවකේ දේවල් නොකල යුතු නොපනක්කා. එතකොට මේක දානීයම බවත් දානීයේ උත්කෘෂ්ඨමන්තේ බවත් ශ්‍රී මුඛ දේශනා වශයෙන් සර්වඥාන්සේ දේශනා කළ තිනෝ ආටි විනේ අග්ග දාන මහා දාන යදිද ආනාති ආන පාණාති පාතෝ. එනිසා බලන්න අපිට මේ දානයක් දීම සඳහා පිටුර බැහැර ගමන් කරමින් සංඝයා හොයලා සැලසුම් කරනවා. අපි ඒක අර බාලන්ස පන්ති වශයෙන් පුරුදු කරනවා. නමුත් දවස 30ම අපිට අදිෂ්ඨාන පූර්වකව සතෙක් මරන්න අවස්ථාව ආවත් මම මරන්නේ නැහැ. මම මේ පින්කම් කරලා බේනට පිළිච්ච මේ ආත්මේ මේ අද්දකින් මේ කකුල් දෙකින් මේ හිතෙන් මීට පස්සේ තවත් මම මගේ ජීවත් වෙන ගම සතෙන් මරන්නේ නැහැ. ඒ වගේ මගේ වස්තු මන් නැති වෙනට කැමති නැතුව වගේ අංශත් වස්තුක් මන් ගන්නේ නැහැ. ඒ වගේ මගේ කාම වස්තු වෙන කෙනෙක් පරිහරණය කරනවට මම කැමති නැතුව වගේ අනුන්ගේ කාම වස්තු මම වැරදි පරිහරණය කරන්නේ නැහැ. මම කේලමෙන් හිස්සචනෙන් බොරුසචනෙන් පරසවචනෙන් බොරුවි රැවටින්ද තැලෙන්ද පිළෙන කැමති නැහැ සමන් කරන්නේ නැහැ. මත්පැන් පානේ හෝ වැරදි ජීවිතයක් කරන්නේ නැහැ කියලා මෙන්න මේක තමයි ඒ රාගය එහෙම නැත්නම් ලෝභය දුරු කිරීමේ උසස් පෙළ පාඩම. නොකලීතු නොපනත්කන් නොකිරීම. මේකට කියන්නේ සමාදාය රක්කති සික්කති සික්ඛාපදේසු. මේක ශික්ෂාපද සීලය කියලා කියන්නේ අනිත් හැම ආගමකම මේක කමාන්ඩ්මන්ට් එකක් විදිහට දීලා තියෙන. එහෙම නැත්නම් විධානයක් පනතක් වශයෙන්. අන පනතක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ අනක් නැති පනතක් දීලා තියෙනවා. මේ පනතක් තියෙන කැමති නම් බාරම කරන සමාදාය සික්කත සික්ඛාපදේසු. ඉල්ලලා ශිල්පද අරගෙන රකින්න දෙය. එතකොට අපි කරන්නේ දානයක් වශයෙන් අපිට පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විවාහේ පවතින අභේදාන කියන වචනේ. ඒතර අභේදාන කරන මනුස්සයර මොකද හම් වෙන්නේ? අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියලා ලෝකේ කියන ප්‍රධාන බය හතර නැති වෙනවා. මේ සීලය පටන් ගන්නත් කෙනාට නෙමෙයි, එන්නේ එන්නේ සීලය අධි සීලයක් කරන කෙනා. එන්නේ 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 සීලය ඉහළට යනකොට අත්තානුවාද බය කියන්නේ අඳුරකට යනකොට එන බය, ලෙඩ වෙයියනකොට කියන බය, නාකි වෙනකොට තියෙන බය, වයසට යනකොට තියෙන බය, මරණයට තියෙන බය වගේ තමන්ට තමන් දෙදෙන ගැටි නැතුව මම ඉස්සර නරක වැඩ කරලා දැන් කරන්නේ නැහැ. ඒ කෙනාට පුදුම අභයක් වෙන. ඒකට කියනවා ආත්මය තමන්ට දෙදෙන ගැටි නැතුව. දෙක පරානවාද බය රට්ටු බනිනවා. මේ හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බය. ඒ මොකද අම්ල දාතරත් කියන මේ මනුස්සයා කව කරු. නැත්නම් ධාර්මික ජීවත් වෙන කෙනෙක්ගේ අධාර්මික වැඩ කරනවනම් ධාර්මික සමාජයේ දොස්සේ. මට්ටම ටිකක් ඉහළට ගියොත් පොලිසියට අහු වෙනවා, සිවිල් නීතියට අහු වෙනවා, ඒ නීති විලංගු වැඩ. එතකොට දඬ බය ලැබෙනවා. දඬුවම් රාජ දඬුවම්. අවසාන වශයෙන් මේ මොනවා නැතත් මරණයන් මැත්තේ හෙළකින් පල්ලකට ඇදගෙන සිටන වාගේ උළුව පල්ලයට ලකකු දෙක උඩට කියලා අපායට ඇදගෙන වැඩ. එනිසා කොහොම ජීවත් වුණත් ලෝකේ මේ සිල්පද කරන කෙනා අනුන්ට බය දෙන කෙනා ඒ මැරෙන්නේ ඉතලමයි බය හතර විදිනවා. බටහිර ලෝකේ තියෙන නැත්නම් බටහිර මානසික විද්‍යාවන තියෙන සියලුම මානසික රෝග මෙන්න මේ බය නිසා උපදින දෙයක්. ජගරුවතන්සේ සඳහන් කළ තියෙනවා බය කියන්නේ කෙලෙස් වලට නම. අභය වෙන්න ඕන නම් කරන්න තියෙන අභය දාන. හැබැයි අභය දානය රාගයට විරුද්ධ වැඩ කරන එකක්, ලෝභයට විරුද්ධ වැඩ කරන එකක් කියන එක සමාජයේ මුල් බැහැගෙන නැහැ, ජන විඥාණයට ගිහිලා නැහැ. නමුත් ඒකේ අනිත් පැත්ත වෙන කල යුත්තේ කිරීමට ප්‍රමාණ වෙන දානය නම් අපි සාධාරණ පිළිගන්න තියෙනවා. ඒක භාවනා කරන කෙනාට ඒකෙන් සතුට වෙන්න බෑ. ඒක නා බුදුහාමුදුරන්ගේ කිට්ටුවන්ත දුවේ පුතෙක් වෙන නිසා නොකලියුත් නොකිරීමටි. මම කොච්චර අප්‍රමාදද? මම කොච්චර සත්‍යමත්ද කියන එක අනිවාර්යයෙන්ම දාබාන නොකරන කෙනාට වැඩිය වග කියන්න වෙනවා. සදාචාරාත්මක වගකීමක් කියන්නේ. ඒක නිසා සීල ශික්ෂාව මේ සූත්‍රයේ සඳහන් කරන විදිහට සර්පයා වැඩෙනකොට හැවහැලෙන එක ඌතාවේනික ලක්ෂණක් වශයෙන් වගේම භාවනා කරන කෙනාගේ සීලය ආවේනික ලක්ෂණයක්. කවුරුත් ඇවිල්ලා කෙවිතක් පිටිපස්සට යන සිල්ලකපන් කියනවා නෙවෙයි. කිකිලෝ විතරගෙන වගේ රක්කණ්ඩ හදනවත් නෙවෙයි. තමම බාරගෙන රකින්න එක. අන්නෝතරින් තමයි පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නේ. එතකොට අපි මේ රාගයේ දුරලීම සීල මට්ටමින් කරන්නේ කොහොමද? සතුන් නොමැරීමෙන්, හොරකම් නොකිරීමෙන්, කාමීච්ඡාචාර නොකිරීමෙන්, බොරු කේලම් හිස්සතුන පරිසවචන නොකිරීමෙන් අපි යම් කිසි විදියක ප්‍රහාණයක් කරනවා. මේකට අපි කියනවා වීතික්කම කෙලෙස ප්‍රහාණය කියලා. ඒ මොකද මේවා සමාජශීලී ධර්ම මේව කඩනවා නම් මේ සමාජේ පවතින්න බෑ. ඒ නිසා මේවට දේව ධර්ම කියලා කියනවා. බයලජ්ජාවෙන් අපි ඒ විචික්‍රමණය වෙන්න දෙන්නේ උල්ලංඝනය වෙන්න දෙන්නේ නැහැ. සතුන් මැරීම ඒවා බෞද්ධ වැඩපිළිවෙළවල් නෙමෙයි. මේවා සම්මිෂ්ඨ සමාජවල තියෙන වැඩපිළිවෙළවල්. සතුන් මරණ සමාජ, හොරකම් කරන සමාජ, කාමීත්‍යචාර කරන සමාජ, බොරු කියලා හිතන පරිසෝචන තියෙන සමාජ ශිෂ්ඨ සමාජ නෙමෙයි. ඒක නිසා ඒ වගේ වැලකීමෙන් සමාජයට කවුරු රැකෙනවා, උල්ලංඝනය නතර වෙනවා, විචික්‍රමණය නතර වෙනවා කියලා අපි සීල ශික්ෂාව කියලා කියනවා. ඒ සීල ශික්ෂාව සම්බන්ධ කරන්නේ ශල්‍ය කර්මයක ඒ ජීවානුහරණේ වාග් කිසිම ශල්‍ය කර්මයක් කරන්න බෑ ශල්‍යාගාරයක් දොස්තරක් ඒ වැඩ කරන කට්ටියත් උපකරණත් ලෙඩ ජීවානුහරණය කරන්න ඒ වගේ තමයි මේ ශික්ෂා වැඩපිළිවෙළවල් ඉදිරියට තියෙන ගැඹුරු ශික්ෂාවල් කවදාකවත් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ සීල ශික්ෂාව කියන වැටකඩවලට වැටෙන්නේ නැතුව කරන්න බෑ. අපි ලංකාවේ තියෙන උපමාවක් තමයි හේංගෝ විතං කරන මිනිස්සයා කැලේ ගිනිලාල බින්දලා ඒකේ මේ ඇට වපුරන්නේ ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම දඬුවට ගන්න. අර ඉතුරු වෙච්චි ඉලි දඬුව කියලා වටේ දඬුවට ගන්න. ඒකෙන් ඒකට අලියක් බයයි, මීමින්නක් බයයි, ඉතයක් බයයි. මොකද මේක බේන්නේ උන්ට උගුලක් හවකක් ඒක නිසා කිසිම භෝගයක් හදන්නේ නැහැ පටේ දඬුවට ගන්න නැතුව. නැත්නම් එළවලු කොටුවක් හදන්නේ නැහැ වැට නැතුව. ඒ වගේ තමයි හික්මීමේ පළවෙනි ශික්ෂණය සීල ශික්ෂාව හරියට දඬුවටක් වාගේ හරියට ජීවානුහරණයක් වාගේ ඒක නොකළොත් සමාජ නීති උල්ලංඝනය වෙනවා. අර කියන බය හතර එනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දඬ බය, දුකට බය කියලා. ඉතින් යම් කෙනෙක් අපි හිතමු මේ වගේ බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා එහෙම සීලක පිටපැත්ත දැකලා ජීවිතයේ සීලය හික්මීම සීතල ගතිය සීලාචාර ලං කරගත්තොත් ඒක මේ මිනිස්යාගේ ජීවිතයට විශාල අස්වැසිලක් වෙනවා. යාර කියන විදිහේ බයකින් තොරව ගත කරන්න නිසා මානසික රෝග සෑහෙන ප්‍රදේශයක් දුරු කරන්න පුළුවන්. එනිසා අපි ඉන්නවා නම් යාළු මිත්‍රයෝ නෑදෑයෝ යම් විදියකට මානසික දුර්වලකම් වල පෙරලෙන. ඒගොල්ලන්ට ඕන මානසික වෛද්‍ය කාර්ය රෙකෝඩ් යන්න ගන්නේ ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් සනීප කරන්න බැරි එක නම් 100%ක් ෂුවර්. ඒ වෙනුවට කරන්න තියෙන මේ දාන සීල වැඩවලට පුළුවන් තරම් සම්බන්ධ කරගන්න. දෙන දානකට නිකන් අතවැසපන්. කාටද කිලිමක පූජා කරන්න කියන්නේ? කරනකොට ඒ එන ස්පාසු තුල අඩියටම මේක වැඩ කරන්න පටන් ගන්න කල් ගන්න බව හැබැයි ඒ නිසා මේ සීලෙන් තමයි ඔය කියන ප්‍රධානම බය සම්බන්ධ ප්‍රශ්නයත් එතනින් යන මානසික විෂමතා විසඳෙන්නේ. නමුත් කිසිම කෙනෙක් මේ අතර සම්බන්ධතාවය දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේකට වෙනම ශල්‍ය කර්ම තියෙනවා, මේකට ඉන්ජෙක්ෂන් තියෙනවා, මේකට අරක තියෙනවා, මේක තියෙනවා. මොන දේ කරත් තමන්ගේ ජීවන රටාව විනාශ කරන්න නැතුව ඒ මූලික වගවීම විනාශ කරන්න නැතුව කද්දාකත් මේක යටපත් කරන මිසක සනීප කරන්න බෑ. නිසා ආධ්‍යාත්මික ජීවිතයකට හෝ වේවා එහෙම නැත්නම් මේ තියෙන මානසික රෝග නැති කිරීම සඳහා හෝ වේවා මේ සීලයේ තියෙන වටිනාකම හරීම අමාරුයි තේරුම් කළ දෙන්න මේකේ විහිළු ගැට කුත්තිය. ඒ මොකද්ද? සීලය පුළුවන් නම් රකින්න ඕන කියලා කියන හොඳටම තරුණ වයසේ 70 පෙන්නට පස්සේ සීල් රකින්නයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. අදලි පෙන්නට පස්සේ කවුරුත් සීල් රකින්නවා. මොකද සත්‍යයක් මරන්න බෑ නේ කතරේ එකට හයි කොන්ද බලන්නේ. හොරකමක් කරන්න බෑ හුවෙන්නේ නැතුව. කාමීකජාන කවුරු ගණන් ගන්නෙත් නැහැ. බොරුවක් කියවට කවුරු ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා 40 පෙන්නට පස්සේ තමයි අපි via psychologically reborn කියලා කියන අපි නැවත මිනිස්සුක වශයෙන් උපදින්නේ 40 පෙන්නට පස්සේ. ඊට පස්සේ රකින්න සිල් මම මේ පහත් කරන කතා කරනවා නෙමෙයි ඒකෙදී ස්වභාවයි. පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා මේ ක්‍රීඩා දශකයේ යොබ්බ මේ වර්ණ දශකයේ යොබ්බන දශකයේදී සිල් රකින්න එක තමයි අමාරු දෙය. නමුත් අද ලෝකයේ තියෙන සංකෘතතාවය අනුව හිතා ගන්න අමාරුයි එහෙම වයසක කෙනෙක් එතෙන් යන්නේ කියන්නේ. මට මේ කියන අනිවාර්යෙන් මතක් කරනවා කියන්න කතාවක්. අපේ ගුරු ස්වාමීන් වහන්සේ බණ කියනකොට උන්වහන්සේ ඇමරිකාවේ රිට්‍රීට් එකක් කරනකොට කිව්වලු අපි මේ කරන්නේ රජපට්ටානේ හැබෑව. හැබැයි මේකට මූලික පිළිගැනීමක් අවශ්‍යයි මේ කර්මේ සහ කර්මඵලය පිළිබඳව කියන. ඉතින් ඒගොල්ලෝ කිව්වලු ඒක නම් ඉතින් ඔය කිව්ව පැලියට පිළිගන්න බෑ නේ. ඔත් උභාන්සේ කියන නිසා මේක පිළිගත්තා කියන පදනමේ යම්. ඒකට කල් යනවා කියලා ආයේ ඇති කියලා කර්මේ සහ කර්මඵලය මේ අත්තන්ද ඉදිරිපත් කරලා කියන. ඊට පස්සේ විචාර කරගෙන කරන යාම කියලා තියෙනවා යම් කෙනෙක්ගේ කර්මේ ධර්ම කර්මඵලය පිළියර ගන්න සීලයකට පෙළඹෙන්නේ ඔක්කොම කරන්නේ 40 පෑන්නට පස්සේ කියලා තියෙනවා. ඉතින් දේශනා කරනකොට පස්සේ ප්‍රශ්න අහනකොට එක මනුස්සෙක් ප්‍රකාශ කරාලු මෙහෙම. ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි මේ භාවනා කිරීමෙන් පින් ලැබන්නේ. ඒකට අපිට හැඟීමක් නැව වාංජ කියනවා පින් ලැබෙනවා කියලා. ඒකට මේ පින් වලින් අපිට අවශ්‍ය තැනක උපදින්න හෝ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. ඒතර වාංජ කියනවා අපිට කර්මේ සහ කර්මඵලය අනුව ලබන ආත්මිකුත් තියෙනවා කියලා. ඔබ වහන්සේ කියනවා අපිට මිනිහෙක් වෙන්නේ අවුරුදු 40 පැනලා පස්සේ. නාස්තිනේ ගන්නවා ඉවරයි හැදෙන එක හැදෙන. එහෙනම් මම එකක් ප්‍රාර්ථනා කරනවා අනේ මම මේ කරපු පින්කම් නිසා මට මිනිස් ලෝකේ මිනිස්සියෙක් ඉපදෙන්න ලැබුවා කෙලින්ම 40ම ඉපදෙන්න ලැබේවා. ද 40 වෙනකන් නම් ඇමරිකාවයි ෂුවර් නැහැ කියලා. ඒ වෙනකොට මිනිස්සුගේ ඉතුරු වෙන චරිතයක් නැහැ. ඉතින් මේ ලෝකේ තමයි අපි කියන්නේ ලෝකේ පළවෙනිම දිනු රට කියලා. මේව තමයි රාජකීය වීරු. කිසිම චාරයක් සදාචාරයක් නැතුව තියෙතු ඉන්නවයි නෑ කියන්න බෑ. නමුත් මෙව්වා අපි ආර්ථික උපමාන සහ දේශපාලන ආර්ථික උපමාන දිගේ මනින්න ගිහිල්ලා අපි මේකදී බලන්නේ ගියොත් වෙන්නේ මොකද්ද අපි ළඟ තියෙන සදාචාර ගති පහක් කියලා. ඒ දෙවිට රාගේ දුරුකරන්න මේ හම් වෙන්නේ ඒ ඇත්තෝ ගහන ගහන පදවලට නටන්න වෙනවා. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ අපි දන්නවනම් බුදුහාමුදුරුව පෙන්නපු මේ වැඩ පිළිවෙල මේ රට වුණත් කරත හැකි. කරනකොට දැනගන්න තියෙන්නේ දානෙට වැඩිය දසදහස් ගුණකින් සීලය හොඳයි. මොකද මේ දෙකේම කරන්නේ දානේ නැත්තම් පින අප්‍රමාදය අරකෙදී කළ යුත්ත කිරීම මාර්ගෙන් කරනවා මේකේ නොකළ යුත්ත නොකිරීම මාර්ගෙන් කරනවා. ඉතින් මෙතනින් නැත්තන් ඇත්තට මෙච්චර විස්තර කරන්න ඕනේ නෑ සීලය පිළිබඳව මොකද කවුරුත් වගේ පිළිගන්නේ. හැබැයි මම පාපෝචාරණය කරනවා මම තවුරුදු 26 27 වෙනකන් කිසිම සිල්පද පිළිබඳව වගේ කිව්වේ නෑ. කෙරුවේ ඒක කැඩුවහම මොකද වෙන්නේ කියලා පරිහරණය කරගන්න. හැබැයි මට වැරදුනේ නෑ. ඊට පස්සේ තමයි ටික 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 මේ පැත්තට එන්න පටන් ගත්තේ. නිසා මම අද ඉන්නේ ඉතාමත්ම සන්තෝෂ වෙන්න පුළුවන් තැනක කතරපසේ අධිෂ්ඨානය කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මට මේ පැත්තක් දානවා මේ පැත්තක් දානවා සාමාන්‍ය ක්‍රමයේ හැටි. ඒ නිසා මං කිව්වට 40 වෙනකොට කලින් කරනවා කියලා මටත් එච්චර ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද රැගෙන කාලයක් මාත් කෙරුවේ ඒ යන්නම් වාලේ ගිහිල්ලා මේ ආස්වාදය මුල් කරගෙන ගිය ජීවිතය. මුදේ බණ කියනකොට බුදුහාමුදුරු මෙහෙමයි කියලා තියෙන කියනකොට තේරෙනවා බණවල පිළිගැනීමක් කියලා නෑ. සම්පූර්ණ සත්‍යයි ඇමරිකාට සත්‍යයි ලංකාවට සත්‍යයි එදත් සත්‍යයි අදත් සත්‍යයි එනෝ සීලය තමයි පෞරුෂත්වයේ අපේ ඉස්සරහාම එන්නේ මේ ශාගේ දුර්කීම සම්බන්ධයෙන්. මෙන්න මේ සීලයේදී අපිට පේන්න තියෙනවා යම් කෙනෙක් දිහා බලන්ඩ එතුමා හෝ එතුමිය දිගට යන සීලයක් රැකලා තියෙනවා. කවදාකවත් සීලයෙන් බවනක් නෙවෙයි ඒ සීලේ පැවැත්ම රැඳලා තියෙන්නේ. ඒක මොකද අපි දන්නවා අපි පසරසකට සීල් ගන්නවා කියලා හිතුව සුදු ඇඳගෙන බාපණයක් දාගෙන බොමලුව මුල සුදු ඇලි තලාවක ඉඳගෙන හිටියට අපි ඒ වෙලාවේ සතුන් මැරීමක් හොරකම් කිරීමක් කාමීත්‍යාචාරයක් බොරු කීලාම් විශ්වජන පරිශුද්ධ නැති වුණාට අපිට කොච්චර දෝ රාග හිතවිලි බහල වෙනවා. සිල් රෙද්දට නොගැලපෙන මට්ටමක බහල වෙනවා. ද්වේෂය බහල වෙනවා. අපි වගේ සිල්වතෙකුට සීතල කෙනෙකුට නොගැලපෙන මට්ටමේ. ඒකට මෝහය පහල වෙනවා. ඒක අපි දන්නවා. පිටින් සිල් රෙද්ද තිබුණාට ඇතුලේ ඇවිස්සීලා තියෙනවා මේ නීවරණ ධර්ම. රාග, ද්වේෂ, මෝහය ඇවිස්සීලා තියෙනවා. ඉතින් බැලු බැල්මට පිට කෙනෙකුට එහෙම දෙයක් පේන්නේ නැහැ. මොකද මේ වැලිමඬුවක ඉන්නේ, බෝවලෝක ඉන්නේ, සුදු ඇඳගෙන ඉන්නේ, සිල් අරගෙන ඉන්නේ, පූජනීය ස්ථානෙක. නමුත් වීතික්කම මට්ටමට ගියේ නැති නිසා ලෝකයාට පේන්නේ සම්පූර්ණ සිල්වතෙක් සිල්වන්තියක්. මොකද ඒ පුද්ගලයා දන්නවා මේ සිල් ලකුණු තිබුණට ඇතුළත මගේ හික්මීමක් නැහැ කියලා. ඒ කියන්නේ මේ වීතිකම කෙලස් වලට යටකෙලස් જાතියක් තියෙනවා. පරිඋත්ථානයි කියලා කියන්නේ නැගිටතර මොකද තමයි වැඩපටන් අරන්නේ. ඒක වෙන කෙනෙකුට අහු වෙන්නේ නැහැ. හැබැයි Tamanට අහු නොවි තියෙන්නේ නැහැ. අන්න මේකට අත දාලා මේකත් එක්ක වැඩ කරලා රාගේ දුරු කිරීමේ වැඩ පිළිවෙල තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒක සමාධි ශික්ෂාවේදී අපි ආමන්ත්‍රණය කරන්නේ ඔය කියන පරිඋත්ථාන කියන කෙලෙස් වලට. වෙන නමකින් කියනවා ඒකට අපි කියනවා පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එතකොට මේ අදගතව ආමන්ත්‍රණය කරන පළවෙනි කාමච්ඡන්දයේ කාමසහගත ඒක තාම වීතිකමනේ වෙලා නැහැ. තාම සතුන් මරීමක් වඩපත් වෙලා නැහැ. හොරක්මක් වඩපත් වෙලා නැහැ. කාමීච්ඡාචාරක් වඩපත් වෙලා නැහැ. හිස්සජෙන් පරසවචෙන් වඩපත් වෙලා නැහැ. නමුත් පත්‍යන තුන ශක්තිය තියෙනවා. මෙන්න මේක තියෙනකන් අපිට කද්දාක සීල විශ්වාස කරන්න බෑ. මේක තියෙනකන් කොයි මොහොත සිල්පද කැඩේවි කියලා කියන්න බෑ. අනිකත් අපිට කියන්නේ සිල්වතා සිල්වන්ති කියලා. ඒත් අපි දන්නවා ඒක සහතික කරන්න බෑ. එහෙමනම් මේ සීලය අදි සීලයක් පාඩපත් කරන්න ඕන. සීලෙ එන්නේ මේ ස්ථාවර වෙනදක් පාඩපත් වෙන්න ඕන. සමාධි ශික්ෂාවේ අරසාව නැතුව ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගේ යටපත් කිරීමකින් තොරව කවදාකවත් බෑ අපිට සීලෙ පිළිබඳ වග වෙන්නේ. ඒ නිසා සීලේ දුරදි යන ගමනක් තියෙන සමාධියේ තහිස්සනමල. ඒකට තමයි අපි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒකට තමයි ධ්‍යාන භාවනා කරන්නේ. අපි සම්මුති අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත පැවැත්වෙනි. භාවනා කරගෙන කරගෙන යනකොට යම් හේකි අපිට පුළුවන් වුණොත් ඒ සම්මුති අරමුණේම හිත නිමග්න කරගන්න. එතකොට අපිට මේ ඉඳුරංගෙන් සහ අනිකුත් නිවන් ධර්මෙන් හිත බේරගෙන ඉබ්බානිකන් කට ඇතුළට අඳුතුල ගත්තා වගේ යුද පිටියේ සෙබලෙක් අඳුර අද්දකලා බංකරයක් ඇතුළට රිංග ගත්තා වගේ අරසාව ගන්න පුළුවන්. ඒක තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. මම මෙතෙන්දි කැමති ඉස්තරහටත් පොරොජනවත් වෙයි කියලා. මේ ආනාපාන සති භාවනාව කොහොමද සමතෙට යන්නේ කොහොමද විපස්සනාට යන්නේ කියන කාරණාව මතකලා දෙන්න. අපි දන්නවා මේ වීතිකම කෙලෙස් නැති කරන සමාධි භාවනාව. එහෙම නැත්නම් සමාධි ශික්ෂාවට සමසතලිස් කර්මස්ථාන කියලා අපිට උරුමයක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන 40ක් සඳහන් කරලා තියෙනවා. ඒ 40න් එකක් තමයි ආනාපාන. අනුසති භාවනා 6න් එකක් තමයි ආනාපාන. මේ ආනාපානයේ තියෙන විශේෂ සුවිශේෂ ලක්ෂණේ තමයි ඒකෙන් සමත භාවනාව වඩන්න පුළුවන්, විපස්සනා භාවනාව වඩන්න පුළුවන් ගතිය. අනිකුත් කර්මස්ථාන 39ම සුද්ධ සමත කර්මස්ථාන. මේ කවදාකවත් විපස්සනාවට අත්තල දීමක් නැහැ. දුවන් ගිල වාසිය විපස්සනා හරවන්න පුළුවන්. මොකද ආනාපානේ තියෙනවා මේ සමත විපස්සනා දෙකටම උර දීලා ඇදී වැඩ කරන්න පුළුවන් ගතිය. අපි ආනාපාන භාවනාවට අපි හිතන්නේ වාඩි වුණයි කියලා. හොඳට පැත්තලව සම්බර කරලා වාඩි වුණා. වාඩි වෙලා ඉන්න කයදී අපි හොඳට බලා ඉන්නවා. මගේ ඇහි නෙවෙයි වැඩ යන්නේ, කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි, කයේ ඉඳගෙන ඉන්න ගතිය. නැත්නම් මේ ඉන්නවා කියන එක හිත පවත්වාගෙන යනකොට අපිට හිතේ දිහාවට නැමුණොත්, ඒකට භවනාට යදුන්නොත්, හිතවිලි වලින්, වේදනා වලින්, සද්ද වලින් කරදරයක් නැතුව ටික වේලාවක් යනකොට අපිට පුළුවන් වෙයි මේ ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දකගන්න. කොහොයාගෙන යන්න එපා. මතු වෙනවනම් මුගදෙනකොට මතු වෙනවා. නැත්තම් ඉන්න බව බලහන් ඉන්නකොට ස්වභාවයෙන් මතු වෙනවා නම් අපි හුස්ම දිහා බලහන් ඉන්නකොට අපිට පේනවා. ඒ හුස්ම වැඩ පිළිවෙල අපි ආයාස කරත් නැතත් ઈચ્છාණුක අනුචාණුක කියන කොයි පේශින්කින් හරි සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි ඉන්නවා කියන එක මම වෙමි කියන එක ඉඳගෙන ඉන්නවා කියන එක වෙනුවට දැන් ආනාපාන යන භාවනා කරනකොට අපිට පේනවා මේ උඩුකය සම්බන්ධ වෙලා මේක සනාතන වැඩපිළිවෙලක් ජීවිතේ පවතින තාක්කල්. ඒ නිසා මේ හුස්මට කියනවා කාය සංස්කාර කියලා. කාය පණයක් කායක් තියෙන පවතින බවට දෙන අන්තිම අඩුම ලංශුව තමයි හුස්ම. හුස්ම ගන්න නැත්නම් අපු කියන මැරිලා ඉන්නේ. ඒ නිසා මේ දෙන්නේ කාය සංස්කාර කියලා. මෙන්න මේ කාය සංස්කාරවල පැති තුනක් තියෙනවා. චිකක් මේ තාක්ෂණික පැත්තට මම යන්න ගන්න යන්න. ඒ පැති තුන තමයි මේ කාය සංස්කාරයේ නැමැති උෂ්ම ආශ්වාස ප්‍රශ්වාස ඇති කරන්නට බාහිරින් එන වායු ධාරාව ආශ්වාස වශයෙන් ඇතුල්වීම සහ ප්‍රශ්වාස වශයෙන් පිටවීම ආරම්භ වෙනවා. ඒකට අපි ආරම්භණය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ස්ට්‍රයික් එලිමන්ට් කියලා. ඊට පස්සේ හුස්ම ඇවිල්ලා වදින විශේෂයෙන්ම කිටි කැවෙන ගැටෙන හැපෙන කයේ ප්‍රසාදය ධනවන තැනක් තියෙනවා. කයේ ප්‍රසාද රූපය හුස්ම රැල්ල ඇවිල්ලා වදිනකොට වැඩියෙන්ම වදින තැන සමහරකට නාසිකාග්‍රේ වමේ. සමහරකට නාසිකාග්‍රේ දකුණේ. සමහරකට උඩුතල උඩ. ඒ කියන්නේ අපි කායික වශයෙන් හුස්ම වදින බවට සාක්ෂි වෙන තැන. ඒකට කියනවා ద్వාරය කියලා. මේ හුස්ම රැල්ලක් ඇවිල්ලා ඔය දකුණු නාස්පුඩි හෝ වම් නාස්පුඩි හෝ උඩුතලේ වදිනකොට ඇතුල් වෙන හුස්මේ සහ පිට වෙන හුස්මේ වග විභාගේ ස්වභාවික ලක්ෂණ ඇතුල් වෙන එක සීතලයි පිට වෙන එක උණුසුමයි ඇතුල් වෙන හුස්ම කීකරුයි පිට වෙන හුස්ම බොහොම කලබලකාරී නැත්නම් පිට වෙන හුස්ම සීතලයි සියම සංසුන් ඇතුල් වෙන හුස්ම කලබලකාරී කියලා මේ ඇතුල් වෙන හුස්ම සහ පිට වෙන හුස්ම දෙකේ අද්දකීම වෙනසක් තියෙනවා. හුස්ම දැල්ලක් ඇවිල්ලා හැපෙන තැන වදිනකොට ඇතුල් වෙන හුස්මෙන් ඇති කරන අද්දකීම පිට වෙන හුස්මේ වෙන්කොට දැන ගැනීම හැකියාවක් තියෙනවා. මෙන්න මේ තුන පැතිකඩ තුනක් විදිහට පෙන්වන ආරම්භන ద్వාර තදුපපන්න කියලා. ආරම්භණය වෙන්නේ එහෙම යන හුස්ම රැල්ල. ద్వාරය වෙන්නේ හැපෙන වදින තන සංවේදී බව. තදුපපන්න කියන්නේ ඒ නිපන්දේ තමයි මේක උණුසුමයි මේක සීසලසයි මේක දිගයි මේක කොටයි මේක කම්පනයි මේක චංචලයි මේක කීකරු ආදි වශයෙන් ඒ හුස්ම රැල්ල එතන අත්දකින්න පුළුවන් දෙයක්. අන්න ඔය පැතිකඩ තුනෙන් හුස්ම රැල්ල පමණක් බලනට සමත භාවනාව වෙන අතර හුස්ම රැල්ලත් වදින තරක් වැඩිම නිසා ඇති වෙන සංනිවේදන අද්දකීම කියන තුනම බැලිම විපස්සනා බවත් බොහෝම තාක්ෂණිකව අඳුල වෙන පුළුවන්. ඒ ආනාපාන සතියේ යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට හැපෙන තැන වැටෙන්නේ නැහැ. ඇත්තටම හුස්මේ හුස්ම වැටෙන්නේ නැති වුණාට හුස්මේ ඉන්නවා කියලා වැටෙනවා නම් ඊට සාමාන්‍ය හැඟීමක් ගන්න පුළුවන් මගේ චරිත ලක්ෂණ හැටියට භාවනා යන්න හදන්නේ සමතෙට කියලා. ඒ අතරම එතනම වාදිලා ඉන්න තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ මට හැපෙන දන හොඳට පේනවා. ඇත්තටම හුස්ම වන්නාස්පුඩි සමාහට පිටේ හුස්ම දකුණාස්පුඩි වැටෙනවා. එහෙම නැත්නම් ඇත්තටම පිටේ දෙකම දකුණාස්පුඩි වැටෙනවා වන්නාස්පුඩි වැටෙනවා උඩුතලේ වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මට ඇතුළේන හුස්මේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ මෙහෙමයි පිටවෙනිගේ ලක්ෂණ මෙහෙමයි කියලා විස්තරක් කියන්න පුළුවන් කියන අන්දහිම එන්න පුළුවන්. මෙන්න මේකෙන් තමයි ගුරුවරයා ඉස්සලාම අල්ලගන්නේ මේ පුද්ගලයා සමථයට දයන්නේ විපස්සනාට යන්නේ. මේක ස්ථිරසාර නිගමනයක් නෙමෙයි මේකෙන් තමයි නිකන් ඉංගියක් කරගන්නේ. මේකට සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ මෙහෙමයි. උන්වහන්සේ සඳහන් කරනවා දිග කෙලින් තිබුණු ගහක් ඇදගෙන වැටලා තියෙනවා දෙන්නෙක් ඇවිල්ලා හරස් දෙතෙන් ඒක කුට්ටි කරනවා කපන. අපි ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා අන්න ඒ කුට්ටි කරන දිහා බලන්න හිටපන් කියලා. සමතේ කරන එකනට පේන්නේ කීයට එහාට මෙහාට යන එක විතරයි. එහා කියනවා මම දිගටම බලන්න හිටියා ඒ කීයට එහෙ මෙහෙ යනවා. එiano හුස්ම රැල්ල එහාට මෙහාට යන එක විතරයි. විපස්සනා කරන එකනට බේනවා කීයට එහෙට මෙහෙට යනට කීයට කට්ට කපාන බහිනවා කුඩු විසි වෙනවා කීයට රත් වෙනවා මිනිත්තු හෙල්ලෙනවා සද්ද ඇහෙනවා විශාල වැඩපිළිවෙලක් නැත්තම් ඒ මුළු සංසිද්ධියම පේන. ඒක නිසා භාවනාවක් කරගෙන යනකොට රාගේ දුර්ලීම සමත මට්ටමේ සිදුවෙනකොට වෙන්නේ නීවරණ වශයෙන් තියෙන කාමච්ඡන්දය යටපත් කරන එකයි. එහෙම කිරීම සඳහා ආනාපානය නම් භවනා කර්මත්තානේ වෙන්නේ ඒ පුද්ගලයාට හුස්ම ගන්න බව වැටහෙනවා නම් හැපෙන තැන නොදැනුනත් ගන්නකොට මේ අපිට කරන්න මෙහෙමයි කියන විශේෂය නොලැබුණත් භවනාට ලකුණු 100% ලැබෙනවා. ඒ යාගේ උපනිෂ්ඨේ සම්පත්තිය ජන්ම ගතිය ගෙනාවු චරිත ලක්ෂණ හැටියට සමත යන්නේ නැත්නම් සමත පූර්වංගම යන කෙනෙක්. ඉතින් මේක හොඳට ගුරුරේ තේරුම් ගන්න. ඊගාට තව කෙනෙක් කියන්න පුළුවන් මට හොඳට විස්තර සහිතව මට හැපෙන තැන වෙනස වැටහෙනවා ආශ්වාසයේ අද්දකීම් වැටෙනවා ප්‍රශ්වාසයේ අද්දකීම් වැටෙනවා කියලා. අරක සාංශුද්ධ කියනවනම් හැඟීමක් ඇති කරන්න පුළුවන්. මම මේ කරන්නේ විපස්සනා භාවනාව. මේ ආන්ද මුලින් වෙන් කරගන්න හැටි. ඇත්තටම මේකේ වගේ කීම යෝගාවචරයට යන්නේ ගුරුවරයාට. ඒක නිසා කමඨාන් සුද්ධ කිරීමේ වැදගත්කමක් තියෙනවා. ආනාපාන සතියේ හිත දාලා තමන් ගිහලා තමන් දැකපු හැටි දැකපු විදිහට ඒ දන්නා කියන කෙනෙකුට ප්‍රකාශ කරන්න ඕන. ප්‍රකාශ කරනකොට ඒ පුද්ගලයා එහෙම වහාම නිගමනයකට එන්නේ නැහැ. හෙටත්තා, අනිද්දත්තා, ඒ දවසෙත් තාම අහලා 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 ඒක යලි ප්‍රතිස්ථාපනය කරනවා. කරලා ඉවරලා තමයි උපදේශපන්ති වෙනස් කරන්නේ. දෙන්න ඕන උපදේශපන්ති දෙන්න. සක්ම භාවනා කරනකොටත් වම මේකයි දකුණ මේකයි කියලා පළවෙනියෙන්ම උගන්වන්නේ වම දකුණ වශයෙන් පමණයි. සමධ්‍යානිකයට ඒ හොඳතෝම ඇති රහත්කම් නෙවෙයි. ඥාන ලැබලා විපස්සනාට හැරෙනකන් ඇති. විපස්සනා කරන කෙනාට විතරක් ඒ බුදුරු හොඳට තියෙන වම තියෙනකොට මෙන්න මේ ලකුණු දකුණට වැඩියමට වෙනස් වෙනවා. මෙන්න මේ දකුණේ ලකුණු මෙහෙමයි වමේ ලකුණු මෙහෙමයි කියලා ඔය අපේ නායක තුමා කින්න කාලයක ලස්සන කියලා තිනවා. දකුණ තියෙනකොට මේක දකුණ වම නෙවෙයි කියලා වැටහෙන ලකුණු වගේ තියෙනවා. ඊට වම තියෙනකොට මේක දකුණ නෙවෙයි, ශබ්දහනවා නෙවෙයි, වේදනා නෙවෙයි, හිතවිලි නෙවෙයි, මේ දකුණමයි කියලා ඒකට ආවේනික අත්‍යන්ත ලක්ෂණ වගේ තියෙනවා. අන්න එහෙම තියෙන කෙනා විතරයි එසවීම තැබීම වශයෙන් එසවීම යැවීම තැබීම වශයෙන් විපාක සම්මේ ආනමේ සක්මන් බාහනා විස්තර විභාගෙට දෙන්නේ. සමතයානිකයට මම ලකුණ ඇති. මම කීප දෙනෙකුට කිව්වා මම ඉස්ලාම්තරේ කැනඩාවට එන්න ඉන්ටර්වියු එකට ගිය වෙලාවේදී. මේගොල්ලෝ උත්සාහ කරා හරියට මම ඉන්ටර්වියු එකට නොයා වීසා රන් දෙන්න. ඒගොල්ලෝ තද බල විදිහට කිව්වා කවුරුමත් සංඝයාමත් කියන්න ඕනේ. ඉතින් මං ගිහලා අර වෙඩිපදින්න නැති වීඩියෝ එකක් අරගෙන ඉන්න සුද්දා ඉතර වාඩි වුණා. අනේ කොහෙද යන්නේ? මම කැනඩාව. ඇයි යන්නේ? මේ විසිටින් බුද්දිස් ටෙම්පල්ස් පන්සල් වලට බලන්න යන්නේ. එනේ මේක ලියලා තියෙන භාවනා කරනවා කියන්නේ. මම ඉතින් ගියාට පස්සේ භාවනා කරන්න කිව්වොත් ඉතින් භාවනාත් කරනවා. භාවනා පිළිබඳ උපදෙස් දෙයිද කියන්නේ මම කොහොමද එහෙම එකක් නැහැ මම ගිය තැන භාවනා කරනවා කියන්නේ. නෑ ඒගොල්ල කිව්වොත් උපදෙස් දෙන්න පුළුවන් මම කොහොමද ඉතින් උත්සාහ කරන්නේ ඒකට තමයි කියලා. කොතන ජීවිත භාවනා සමතේ විපස්සනාට හරවන්න කියලා. මේ වගේ මිනිහට මම කතාල් කිව්වා ඔයා මයිට් එක දවස් 3ක් භාවනා කරොත් 3වෙනි දවසේ මට කියයි ඔයා සමතේ ධ්‍යාන විපස්සනාට යන්නේ කියලා. වෙන මූණක් බල්ලා මට සමතේ විපස්සනා කියන්න දන්නේ නැහැ. කර්මස්ථානේ වඩනකොට ඇති වෙන ලකුණු අනුව තමයි මට කියන්න පුළන්නේ සමතේ විපස්සනින් අඩු ගන්න දවස් 2 3ක් ඇසුරක් අවශ්‍යයි කියලා. මිනිහා සම්පූර්ණයෙන් උත්තරේ බාරගත්තා. ඒකෙන් මිනිහා තියා දන්නේ නෙමෙයි. ඒ නිසා කමතහන් දෙනකොට වැඩ කරනකොට තනි අතින් අපුඩි ගන්න බෑ. තමන්ගේ කමටහන වඩලා වැටෙන ආකාරය කියවෙනින් තමයි තේරෙන්නේ ගොනා යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. මේ පොත්බල්ල භාවනා කරනකොට නතුව නෙවෙයි කරတဲ့ හැටි. හැබැයි මේ පොඩි පොඩි කැඳේ බර කැඳේ ගල බේරන්න වගේ මේ කරුණු දැන් මේ බහුගේ අවුරුදු 20 30 ඇතුළත එළි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ක්‍රමයට සමථයට අනිකාල් සමථයට අනුග්‍රහ කරලා විපස්සනා යන කෙනා විපස්සනා අනුග්‍රහ කරද්දී භාවනාව පැටලෙන්න දෙයක් නැහැ මේක. එහෙම නැතුව පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා කොච්චර දුවන්න හැදුවත් එන්ජින් එක ඩිකාබනයිස් කරන්න නම් ඉස්සක ස්ටාර්ට් කරන්න නම් වෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි. ඒ නිසා ඒ දේ හරියට දැනගෙන කරනවා නම් රාගය සීලේ වශයෙන් කපන්නේ මෙහෙමයි. සමාධි නැත්නම් භාවනා අපි කියන සමතේ වශයෙන් කපන්නේ මෙහිමයි විපස්සනා වශයෙන් කපන්නේ මෙහිමයි කියලා මට එකට එක සම්බන්ධයක් තියෙනවා. කන බල්ලන් ගහිලක් මේ සාසනේ නැහැ. ඒකින් ගමන් කරන ඔක්කොම විසර දෙලා භාවනා කරන්න කියන බයක් ඇති කරන මං හදනව නෙවෙයි. මේ අද භාවනා ලෝකයේ තියෙන විපිරියාස. මේක ආසාව තුනට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamante ඒක පිළිබඳ සෑහෙන වගකීමක් කරන්න පුළුවන් නම් තමයි අපිට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නැත්නම් මුගක් වෙලාට අපි කරන්නේ අවුල් කරන එක. අපි වජිරයන් පීඩා කියලා හඳුන් ගිහලා තිබුණා. පඬිතුයෝ සමාජයේ මෙහෙ කරදී අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අනිත් අතිපඬිතුයෝ ඉන්නේ භාවනා ශේෂ්ත්‍රේ. ධන්න කෙනා ඉතා ප්‍රවේශමෙන් යෝගාවචරය ගැන තනුකම්පාවේ තමනුත් මේකනම් තව ජීවිතයක් එක තෙල්ලම් කරන එක බව දැනගෙන ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරනවා. අනිගොල්ල තුරුතුරු දෙනවා මාස 6ම පැකේජ් එක පිටම විකුණන. දැන් දැන් ඉන්ටර්නෙට් එකෙන් පුළුවන් භාවනා කරන්න. ඇත්තටම බැරිත් නෑ. හැබැයි ඒක උන සෑහෙන වගකීමක් කරන යෝගාවචරය. නමුත් මේකේ හරියට දරුවයි අම්මයි වගේ දෙන්නට දෙන්න ලතද්ද වගකීමක් වෙනවා ප්‍රසූතියේදී. ඊට පස්සේ මුල් දවස් කීපෙදී දරුවා වටනකොට. දරුවට ඒක තේරෙන්නේ නැහැ හොඳට. අම්මගේ මවුනෝනි ගන්නෝ මේක මේ තේරවාදී කියන්නේ තිරුණාංශ කියලා කියන්නේ ස්ථාවර භාවයක් ඇති කරගත්ත කෙනා. ඉතින් ඒක නව දන්නේ නැත්තම් ඒකෙන් බුද්ධ ආගමකට දෙයියන්ගේ පිටකම්. හරියට දන්නව නම් මේක කිසිසේත්ම පැටලෙන දෙයක් නැහැ. අනම්මන සතිය හෝ වෙන භාවනා කරනොත් මෙන්න මේකයි මම කරන්නේ මේකයි මේකේ ප්‍රතිඵලය කියලා දැනගත හැකි වෙන විදිහට කියනවනම් මේ රාගය ආර්යයෙන්ම බෙල්ලෙන් අල්ලන්න ඕන. කඳෙන් ඇල්ලුවොත් කනවා. සර්පේ කනොත් බෙල්ලෙන් අල්ලන්න ඕන. මේ වගේ ඒක සීලෙන් කපන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒක ඉච්චරයි. ඒක මේ සමාධියෙන් කරන්න බෑ. ඒකම සමාධිය කපන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒකට සමාධි ශික්ෂාව අවශ්‍යයි. ඒකට පතම් පෙරම්පුරාගෙන ආපු කෙනෙක් වෙන්නත් ඕන. තව කෙනෙකු ඉන්න විපස්සනායෙන් පටන් ගන්න පුළුවන් ඇත්තු. ඒ ඇත්තන් අර විදිහට ආනාපානි කරන හොඳ විස්තර පේනවා. ඒක හොඳට දැනගෙන මේ අනුව අත්තල දීප් තමයි ගුරුතුමෝට හම්බ වෙන බලුතු. ඉතින් ඒක නිසා මේ දෙන්නගේ සමුඛ සාකච්ඡාව අපි කමටහන් සුද්ධ කරනවා කියල කෙනෙක් හරි වැදගත් වෙනවා. කෙසේ නමුත් මේ විදිහට අපි හුස්ම රැල්ල විතරක් තියා බලන්න. හැපෙන තැන නැති වුණාට හැපීමේ ඇතුළේ පිටීමේ වෙනස නොදන්නවට කරගෙන යනවනම් යම් විදියකට ඒ හුස්ම රැල්ලත් එක ආද වෙලා හුස්ම රැල්ලට මුණට මුණ දාගෙන ඒකට සමීප වෙනවා නම් ඇහැට හිත කැඩලා යන්නේ නැතුව චක්කු විඥාන වශයෙන් කනට හිත කැඩලා යන්නේ නැතුව නාසයට දිවට ශරීරයේ අනෙකුත් අංගවලට යනවනම් අනිවාර්යයෙන්ම ඒ අරමුණ සාහිත දෙන්න දෙන්න එකට එක බැහැ නැතිය එකතු වෙන කතිය තමයි උපචාර සමාධිය අපේන සමාධිය වශයෙන් වෙන්නේ. එතකොට හිත ඒ අරමුණට බැහැගත්තට පස්සේ සෝල්ලාදුවේ කරේට බංකරයක් අතට ගියා වගේ ඉබ්බෙක් කටට අට්ටකට ගත්තා වගේ සම්පූර්ණ බාහිර පරිසරයේ අරසාවක් ලැබෙනවා. ඒ වෙලාවට මේ මිනිස්යාගේ අර පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි වීතික්‍රම කෙලෙස් වශයෙන් මුත් නීවරණ ටික සෑහෙන හිරිවැටීමක් දපණ දමා ගැනීමක් වෙනවා. නිකන් රබර් බෝලයක් අල්ලගෙන අතින් අත් වතුරයට තද කරගෙන ඉන්නවා වගේ. එතකොට තේරෙනවා ආමිෂ සුඛයට විරුද්ධ වූ නිර්ආමිෂ සුඛය බොහෝමත්ම ආධ්‍යාත්මික වූ ආගමික වූ. ඒක මේ කාම ලෝකේ පලාතක නෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපි සැප සොයාගෙන මිහිරියා හොයන්නේ යන්නේ කාණිවල එකට. ගිහිල්ල වෙලා රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, හිතුව හිතුව දේවල් කරනවා. ඒකට අපි කියලා කියනවා ආමිෂ සුඛය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සහ අනෙකුත් හින්දු ආගමේ තියෙනවා මේ නිර්ආමිෂ සුඛය කියන්නේ විවේක ජම්පීකී සුඛං කියලා. ඇහැට සම්පූර්ණ විවේකෙ දෙන්නන රූප නොබලන්න. කනට සම්පූර්ණ විවේකෙ දෙන්නන ශබ්ද නැති තැනකට යන්න ඕන. නාසයට සම්පූර්ණ විවේකෙ දෙන්න ඕනේ ගන්ධ සුවඳ නැති වාතාශ්‍රයකට යන්න ඕන. මුඛයට සම්පූර්ණ විවේකෙ දෙන්න ඕනේ කතා කිරීමෙන් සහ ආහාර ගැනීමෙන් වළකින්න ඕන. කාය සම්පූර්ණ විවේකෙ දෙන්න ඕනේ කිසිම අංග චලනයක් චේතනාපූර්වක වෙන්නේ නැති වෙන්න කාය තැම්පත් කරගන්න. හිතේ සම්පූර්ණ විකේ දෙන්න ඕනේ ඒ පැවැත්මට හුස්මට විතරක්ම හිත යොදලා හිත පිට යන්නේ නැති වෙන්න. අන්නේ විවේකයෙන් තුලින් හට ගන්නා වූ ප්‍රීති සුඛේ තමයි ඒ සමත වාසයේ කාම චන්දේ කපහැරීම කියන්නේ. ඒක ලොකු අසසීල. හැබැයි පොඩි අඩුවක් කියන. ධානයේ ඉන්න කට්ටම. එළියට ආවට පස්සේ නැවතත් ආයෙත් තිබ්බ ඔළුවට එළියට 갔다 වගේ සොල්දාදුවා මේකෙන් එළියට ආයෙත් යා අනුතුරුදායකයි. නමුත් එකින් පේනා මනුෂ හිතේ අපි මේ දන්න ආමිෂ සුඛයට වැඩිය වෙන මොකද්දෝ වෙන තැනක් තියෙනවා. ඒ ඉසින් ආචලා සමත යෝගී ඒකෙන් තමයි යත්තංගේ මේ සම්බර භාවය රකින්නේ සීලයක් දිකට පවත්තන්නේ කියලා. නමුත් මේ ටික සර්වචනාසේ ලෝකේ පාලවෙන්නේ ඉස්සල්ලා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව දැකගත්තා. දැකගෙන උන්වහන්සේ දැනගත්තා මේ මදි මේ දෙක අමාරුයි ඒත් මදි. ඊට පස්සේ තමයි කිංකුසල ගවේෂීව ඉදිරියට ගියේ මේක යටින් තියෙන අනුසය කියලා සල්ලන. කියන්නේ රාග අනුසය අල්ලන්නයි උන්වහන්සේගේ එතුමගේ උත්සාහය තිබුණේ. ඒ වැඩේ තමයි විපස්සනායෙන් කරන්නේ. මේකට ආනාපාන සාමාන්‍ය හුස්ම හේමේ අනේක දැල්ල මදි විපස්සනාවට හරියටම හුස්ම රැල්ල වදින්නේ උඩුකයේ නාසිකාග්‍රේද උඩුතුලයේද වෙන තැනකට සමහර උදරේ වෙන්න පුළුවන් හරියට ඒ තැන වුනේ. ඒ වගේම වදින හුළඟ ඇතුල් වෙන හුළඟේ වැඩිම සහ පිට වෙන හුළඟේ වැඩිම වෙන්කොට දැනගන්නා මට්ටමට සම්පූර්ණ කුස්කොල්පත කලපිරිමැන්ද වගේ පරිසිටුව දැක ගන්න ඕනේ. දැක ගන්න තමයි දැක ගන්නකොට තමයි ඒ විපස්සනා වාසයෙන් මේක කපාගෙන කපාගෙන යන්නේ. එම කපාගෙන යනකොට අපිට මේ අසුද්ධ විපස්සනා යන්නේ කියලා සමිතිය කරලා නැතුව ඒ අර සමිත යෝග ආචරය කෙරුවා වගේ නිවන ධර්ම දැකලා ඒ යටපත් කිරීමක් කරන්න වෙනවා. ඒ නිසා යම් කෙනෙක් සමා සීල සමාධි ප්‍රමාණක් වශයෙන් භාවනා කරනවා නම් කාම විතක්ක සම්බන්ධව හැසිරෙන ආකාරයක් තියෙනවා. ඊට වැඩිය වෙනස් විපස්සනාවක් සහිතව භාවනා කරන එක නම් විතර්ක කාම විතර්ක පිළිබඳ හැදිරෙන හැටි. සමතියේදී කාම විතර්කයට බයින් හැසිරෙන්නේ. උපන්න කාම විතක්කන් ආදි වාසයේදී පජාත විනෝදේති බියන්ති කරෝදි අනභාවංගමේති කියලා තමයි ඒ සංඥාව විරාග සංඥාව පෙන්නන්නේ. උපන් කාම විතක්කය තියන්නේ නැතුව මකර නැති කරනවා. නැති වෙන තැන කටයුතු කරන්න ඕනේ සමත ධානයක් ලබා. නමුත් අපි මේ පුද්ගලයායි රාගයේ වශයෙන් සතුන් මැරීම හොරකම් කිරීම වගේ දේවල් මේ රාගයේ සීල ශික්ෂා වශයෙන් කරලා දක්ෂ උනායි. ඊට පස්සේ සමතේදී ගිහිල්ලා කාමච්ඡන්ද එනකොට කයින් කරලා ආනාපාන අරමුණේ හිත තියලා නීවරණ යටපත් කරලා හිත ටික වේලාවක් කාමෙන් අයින් කරගෙන නීවරණෙන් අයින් කරන දක්ෂ උනායි කියලා. මෙන්න මේ දක්ෂ දෙකම ඇතුළු විපස්සනාට ගිය කෙනා කාමච්ඡන්දය දුරු කරන්න හදන්නේ කාමච්ඡන්දයගේ මුල මැදාග දකිනවා. කාමච්ඡන්දයගේ ස්වභාවය දකිනවා. ඒකත් එක්ක ගෙලින්ම මොනට මොන දේනවා. ඒකෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කරන්න පුළුවන්. ඉස්සල කරන්නේ අර ලෙඩා ඔපරේෂන් එකට ඉස්සර වෙලා සීනති කරන වැඩේ තමයි. ඉස්සල්ලාම ශල්‍යගාරේ මේ ජීවන් වර්ණයක නිකන් ලෙඩා සීනති කරන්න ඕනේ නැත්නම් ඔපරේෂන් එක කරන්න බෑ. ඒක තමයි සම්පතීති කරන්නේ. විපස්සනා වෙදි දැන් රෝගේ මතු කරගන්න ඕනේ. ලෙඩේ සීන තැන් මතු කරගන්න. හැංගිල්ලක් නෙමෙයි කරන්නේ. ඒ නිසා විපස්සනා වෙදි දැන් කටිපට්ඨානේ අවසානයේ ධර්මානුපස්සනාට යනකොට සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමගේ චිත්ත සන්තානේ දැන්ට කාම ආසාවක් මතුවලා තියෙනවනම් නැති කරන්න කතා කරන්නේ සර්වඥාන්සේ. එයා මොකද එයා සීලෙන් එක නැති කරන හැටි පිළිබඳව පරිචියක් තියෙනවා. සමාධියමුත් යම් කිසි වෙලාවකට නැති කරලා අත්දැකීම තියෙනවා. දැන් කාමච්ඡන්දය තියෙන බව දැනගන්නවා. උපන්න කාමච්ඡන්දං උපන්න කාමච්ඡන්දෝති පජානාති. එතකොට එහෙන් බලන්නකො කාමච්ඡන්දෙ ගෙවි ගෙවි යනවනේ. ආ මයිලඟට වුණු ඇතු කාමච්ඡන්දයක් උන නැති වෙගෙන යනවා කියලා දැනගන්න. සමාන්තර නැති කාමච්ඡන්දයක් ඇති වෙනවා. ඒකත් දැනගන්න. මේ විදිහට කිසිසේත්ම මතුවෙන කාමච්ඡන්දයට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි දැකීම තමයි අපි මේ විපස්සනා කරන ඉහළම දේ. ඒක කරන්නයි අර විදිහට අපි විචිකම් වශයෙන් පරිඋත්තාන වශයෙන් කියන කාමච්ඡන්දේ පිළිබඳ හොඳ හැසිරීමක් හොඳ පරිච්ඡයක් ලබාගෙන මෙතෙන්ද ගියාට පස්සේ ඒ ලස්සන වචන මාරුවක් වෙනවා. අපි නීවරණ හඳුනන්නේ කෙලෙස් වශයෙන්. නමුත් සත්‍යබද්ධාන්සුදේ ධම්මානුපස්සනාට ගියාම නීවරණ ධම්ම කියලා හඳුන්වන්නේ. දැනගත යුතු දේවල් ධර්මානුකූලවට වැටෙන්නේ නිසා ඒ පුද්ගලයා කාමයේ ආවට ඒක තමයි කෙලෙසුනා කියලාවත් වැරද්දක් විදිහට නෙවෙයි දකින්නේ. කාමයේ ස්වභාවය කොහොමද කියලා දැක ගන්න දැනගන්න උත්සාහ කරන මෙන්න මෙතෙන්දි ද්වේෂය හරි වටිනාකමක් තියෙනවා. ඒ මොකද රාගිතයි ද්වේෂයටයි එකතන ඉන්න බෑ. ඒ නිසා අපිට හොඳට කාම ආසාවක් ඇති වෙච්ච වෙලාවට ඒ දරා ගන්න බැරි වෙලාවක අපිට හිතා ගන්න පුළුවන් මේ කාමයේ යම් ප්‍රමාණයක හේතු ගියාට පස්සේ අපේ තරන්න වෙන වැරදි වැඩ වෙනවා. එනකට ඒ විලාවට ද්වේෂයක් වෙනවා කියලා කියනවා කාමයටපත් වෙනවා. නිදිමතක් වෙනවා කියලා කියනවා කාමයටපත් වෙනවා. ඒ නිසා වෙන කෙලෙසක් කාමෙන්තර වෙන කෙලෙසක් කියලා කියන්නේ කාමයන්ගේ නැතිවීම. ඒ නිසා මේ කෙලෙස් ධර්මවලට පාන මාරු වෙනකොට ඔගේ බලබිඳන ගතියක් තියෙනවා. ඒ නිසා මේ කාමය ද්වේෂින් වෙන්කොට හඳුනා ගැනීම ඒ රාගේ ද්වේෂේ රාගේ දෙකෙන් මෝහි වෙන්කොට හඳුනා ගැනීම වගේ දෙයකට අපි කාම හිත අධ්‍යා බලන වෙලාවේදී සැලකිලිමත් බැලුවොත් අපිට සතුට වෙන්න පුළුවන් අන්න දැන් නම් කාමේ 100%ක් ඇවිල්ලා තියෙන මට හොඳ වෙලාව මේ කාමයේ ආපු හිත ද්වේෂ ආපු හිතෙන් වෙන්නේ කොහොමද කාමේ රාගය සහ ද්වේෂය අනුව මෝහි හිතෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න මේ Tamange අස්පනා පිට තියෙන මේ කාමේ දිහා ඒ ධම්මානුපස්සනාවසේ අනුපස්සන කියන්නේ අනු බැලීම කරන්න නම් පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. මොකද අපි හුඟක් වෙලාට තියෙන්නේ සිල්වන්ත ජීවිතයේ සමාධිවන්ත ජීවිතයේ කාමයේ සහ රාගයේ ද්වේෂයක්වත් මේ දෝෂ සහිතව නරක දෙයක් විදිහට දකින. නමුත් අපි යම් ප්‍රමාණයකට අපේ ඉන්ද්‍රයන් ශක්තිය වඩ아가න යනකොට ඒ එන කාමයේ ඒ එන රාගය ධර්ම කොටසක් වශයෙන් නැත්තම් මේ පරිේශණයක් තඳා තියෙන අමුද්‍රව්‍ය වශයෙන් සලකා බලන්න පටන් අරගන්න නැතුව කදාකවත් රාගයගේ දිවදෙමීම කරන්න බෑ. මේක තමයි මම හිතන්නේ දරුවත් යනවාන්සේ අපිට මානවයාට දීපු දායාදේ. අපි මේ ටිකෙන් 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 කාමය තඩලගෙන යටපත් කරගෙන යන්නේ කෙලින්ම මූණ දීම සඳහා. ඒකෙදි තියෙන ඉතාමත්ම අමාරුම තැනක් තමයි මේ කාම ආශාවේ. අපිට අපි සීලයේ වශයෙන් සෑහෙන සීලයක පිටියන් අපිට නම්බුවක් ආඩම්බරයක් ඇති වෙනවා මගේ පොඩි කාලේට වැඩි දැන් මම සීලවන්තයි අදි සීලයකට යනවා කියලා. ඒ ඇත්තටම මාන්න වෙලෙන්ද ඉති තියෙනවා. අපි ඊයක පිළිබඳ ඇහෙන කතා කරා. ඊට පස්සේ යම් අවස්ථාවක සමාධි වශයෙන් කියලා ධ්‍යානයකට ගියහම අපිට මේ මාන්න තවත් වැඩෙනවා. ඒ කියන්නේ ඒකට ශික්ෂාවක් නැති අත කොච්චර කෙලෙසේනවද කොච්චර මාතෘපත් වෙන අපි නියම වෙලාවට බණ භාවනා කරපු නිසා අපිට යම් ප්‍රමාණයකට ඒක නඩත්තු කරගෙන යන්න පුළුවන් කියන මාන්නයක් ඇති වෙනවා. ඊට පස්සේ යම් දවසක අපිට පුංචි කාමයක් ඇතිලා කාමෙට බුණ දීලා මෙන්න ඇති වෙන හැටි මෙන්න පවතින හැටි මෙන්න නැති හැටි කිව්වහම අපි දන්නවා දැන් මේ හිරිවත්ල පැත්තකට දාලා නෙවෙයි මූණ දීලාම කාමෙ දැක්කා. මම හිතේ මේ විදිහට ටිකක් ඕ කාමයක් දිහා බලන්න ඕනේ කියලා අධිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ තවත් ටිකක් එක්ක වැඩෙන්න ඕනේ කියලා ටිකෙන් 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 මේක මේ ප්‍රතිශක්තිය වැඩි වෙන එනකොට සීලයටත් වැඩිය සමාධියටත් වැඩිය විශාල මාන්නයක් වැඩි. මෙන්න මේකත් එක්ක අත්තර කරගන්න. ඒ මාන්නය වැඩෙන්නේ සතිය වශයෙන්. සතිය දිනු වෙනවා වෙනකොට සතිය අපේ ප්‍රධාන ආරක්ෂක කඩපතිය. ඒකට අපි සතිවන්ත බව පිළිබඳව ආඩම්බරයක් ඇති නමුත් ඒ සප්පුරුෂ සූත්‍රය මහා ශුන්්‍යත සූත්‍ර වගේ සූත්‍ර වල සර්වත්‍යංසේ සඳහන් කරලා තිනවා මේ ඇති වෙන සතිය මේ ඇති වෙන සද්ධා මේ ඇති වෙන වීර්ය සමාධිය ප්‍රඥාව සේරම ගමනට උපකරණ මිස නිවන නෙවෙයි. ඒ සතිය පිළිබඳ මාන්නේ ඉන්නේ මෙහෙමයි. සතිය නැති වෙච්ච වෙලාවකින කනගාටු වෙන්න තමයි මේක පේන්නේ. සතිය තියෙනකොට අපි රට තුනම මේ වෙලාව ඉස්සනම් ඉඳගෙන ඉන්නකොට විතරයි සතිය තියෙන්නේ නැත්නම් ඩක්මනෙදිත් ගන්න පුළුවන්. පහු වෙනකොට කියනවා ඉඳගෙනත් පුළුවන් ඩක්මනෙදිත් පුළුවන් එදිනෙදා වැඩ කරනකොට තනියෙන් වැඩ කරනකොට ගන්න පුළුවන්. පහු වෙන පහුවට කියනවා නෑ සංකීර්ණ වැඩ කරනකොට ගන්න පුළුවන්. උන්නෝම කරගෙන ඉන්නකොට සතිය නැති වෙලාවක් ආවම හරි ලැජ්ජාවක් ඇති වෙනවා. හරි අතකට දෙන්න වශයෙන් අනේ මේ මගේ සතිය වෙනවා. ඒකෝට අපි දන්න සතිය තියෙනකොට අපි මාන්නයක් ඇති කරන සතිය නැති වෙනකොට අවමාන්‍යයක් ඇති කරගන්නවා. මෙන්න මේ දෙකටම සමහිත ඇති කරගත්තොත් තමයි විපස්සනා වෙන්නේ. ඒක තමයි මං හිතන මේ ගමනේ අමාරුම තැන. සතිය තිබුණත් නැතත් නොසලෙන හිතක් ඇති කර ගැනීම. ඒක ධාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පස්සම දමාගේ පොතේ සඳහන් කරලා තියෙනවා. පමාදේ න කම්පතිටි සති බල. ප්‍රමාදයට වැටිලා රාගයක් ඇති වෙලා, ද්වේෂයක් ඇති වෙලා, මෝහයක් ඇති වෙලා, සත්‍ය පිළිව ගන්න බැරි වෙලා. නමුත් තමයි දන්නවා. ප්‍රමාදයෙන් කියන. අන්න ඒකට කම්පා වෙන්නේ නැත්නම් ඒකට තමයි සති බලය කියන්නේ. සතිය තියෙන කොට කම්පා වෙන එක නෙවෙයි. සතිය නැති බව නැති වෙලා යන දැනගෙන කම්පන වීම. මෙන්න මේ මාර්ගයෙන් විතරමයි අපිට රාගයක් විතරට අපලා රාගයට විරුද්ධව සටන් කරන්න නම් වේලාවක රාගයට යටවීමක් සිදු වෙනවා. ඒකට කම්ප වෙන්න බෑ. මොකද මේ රාගය කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි. රාගය යටගෙන සදියක් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි. අන්නේ විදියට මේ දීලදමීම අවසාන දීලදමීම තමයි මේ මම ආයනය. එහෙම නැත්නම් අපි කියන ආත්ම දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය සත්‍ය මාර්ගයෙන්ම පෙරෙන්න දෙන්න බා. වැඩෙන හැටි තමයි අසතියේදී කනගාටු වෙන්නේ. අපි සත්‍යයේදී සන්තෝෂ වෙන්න ඕනෙත් නෑ, අසතියේදී කනගාටු වෙන්න ඕනෙත් නෑ. මේ සතිය සහ අසතිය කියන්නේ මාර්ගෝපකරණය. අනික වඩාන වඩාන යනකොට නොසලින ස්ථාවර බව. මේක කියන්නේ තාදී ගුණය කියලා. වැඩිවීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ සම්පූර්ණ රසතා. හැබැයිල දැන්න වගේ මේ රාගයේ විවිධ මට්ටම් වලදී ඒ මට්ටම එයා වැඩ කරන මට්ටම දැනගෙන ඊට ගැළපෙන සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ඒ දෙයට කටයුතු කිරීමේ අවසානයේදී ජයග්‍රහණය කරන කෙනෙක් නැති මට්ටමට යනකම් ඒ සක්කාය දිට්ඨිය කියලා යන සිද්ධිය. මම මේ දිනුවා කියලා දෙයක් නැහැ. මම කෙලෙසුනා කියලා දෙයක්වත් නැහැ. හැබැයි ඒක මේ දන් දෙන ප්‍රින්ගතේකට හිල්ලතේකට ගැළපෙන්නේ නැහැ කතාව. සිල් ලකින කෙනාට ගැළපෙන්නේ නැහැ. සමාධි භාවනා කරන කෙනාට ගැළපෙන්නේ නැහැ. මේ අභියෝගය ඉන්නේ විපස්සනා කරන කෙනාට පමණයි. ඉතින් හරියටම විපස්සනාව දන්නවනම් ඒ කියන්නේ සතිය තිබුණත් සතිය නැතත්, රාගය තිබුණත් රාගය නැතත්, නොසලෙන හිතක් සුත්තමේ ඥාන මට්ටමින් හරි ඇල්ලුවා නම් චින්තාමය ඥාන මට්ටෙන් හරි ඇල්ලුවා නම් නිවන කියන්නේ මොකක්ද කියන එක ගඳ වදින්න පටන් ගන්නවා. නිවනේ රස තේරෙන්න පටන් ගන්නවා. නිවන කියන්නේ අන්න එහෙම දෙයක්. තණ්හිකරම රාගයෙන්තර ලෝකයක් නෙවෙයි. රාගය විසින් කරන ඇති කරන කම්පනයත් විරාගය විසින් ඇති කරන සාන්තියත් දෙකටම සමහිතයි. සතිය විසින් ඇති කරන ලද මේ ප්‍රඥා වර්ධන ඉඩත් සතිය නැති වෙලාදී ඇති වෙන මේ මෝහයත් දෙකටම සමහිතයි. අන්නේ ගිය දවසේ තමයි මේ රාගය කියන්නේ මොන තරම් දුර්වල දෙයක්ද අපි මේකේ රාගය එනකොට සැලීම තුළින් තමයි අපි මේ විශාල පීඩාවකටපත් වෙලා මේ පශ්චාත්තාවක නැති කරන්නේ බුදුඥානනාත් අපිට උගන්වන්නේ ටිකෙන් 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 ගුණධර්ම ඇති කරගෙන මේ රාගය කියලා කියන්නේ මම නෙවෙයි ඒක මගේ දෙයක්ුත් නෙවෙයි මේක මගේ ආත්මිකුත් නෙවෙයි රාගයෙන් සෑ ඇති කරන වැරදි මගේ මල්ලට දාගත්තු මම කෙරුවා කියන හැඟීමට එන්නේ අසත්‍යමත්කම නිසා මොහේජ දුර් බලන් හිටියොත් එන සියලුම රාග හිතෙවිලි මා විසින් චේතනාපූර්වක ගතිවන්නේ අන්නේ ඒක තමයි විපස්සනාවේදී මේ පුහුණු කරන්න හදන්නේ ඒ නිසා ඊට ඉස්සෙල් සමතය අවශ්‍යයි ඊට ඉස්සෙල් සතිය මේ දානේ සීලය අවශ්‍යයි ඊට ඉස්සෙල් දානය අවශ්‍යයි අන්නේ විදිහට ක්‍රමයෙන් 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 පහර දීගෙන යනකොට සර්වඥයන් සඳහන් කරනවා මේ කෙලෙස් කියන්නේ මොන තරම් දුර්ලභ ජාතියක්ද කියලා. හැබැයි ඒකට මේ පහර දෙන ආයුධ ටික දුරට මහත්කල් කියයි. කියනකොට නිය හොඳ කැපෙන කඩුවකින් අලකුල ලඟක් කැපී ගන්නා වගේ එහෙම නැත්නම් කෙල් කඳක් කපාගෙන යනවා වගේ කපාන කපාන යනකොට පේනවා තේරුම් ගන්න මනුස්සයා එක් පැයකට මේක තේරුම් ගන්න වැඩි කරගන්න. ඒක මහා ලොකු සමීකරණයක් කරගන්න. මහා ගැඹුරු දෙයක් කරගත්තොත් අවුරුදු ගණන් භාවනා කරනවා කිසි ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනයි මයිටි බුදුහාමුදුරන් දැකලා උන්වහන්සේක බණ අහලම ගොඩේන්ට වෙනවා අපිට නම් බෑ කියලා. ඒ තරම්ම අපි මේ අපේ කෙලෙස් වලට උතුණ පරද්ද. අපි තාමත් කලාතුරකින් තමයි අපි ළඟ තියෙන ගුණ ටිකේ වටිනාකම තේරුම් ගන්න. ඒ තරම්ම නැචාත්වාදී අපේ හිත. අන්න ඕක තමයි කෙලෙස් වල දෙන තියෙන හොඳම නිර්වචනය. කොච්චර පින් කරත් අර පුංචි අකුසලය අර සියලුම කෙලෙස් ටික නැති කරනවා කිරි කලෙයි ගොම කඳුලයි එකම වැසිකෙන් තමයි දෙකම ඉන්නේ එනිසා කිරි දෝන මනුස්සයා හොඳට වාදින සුද්දවල කිරි දෝල මැත්තක තියලා පස්සේ ගොම අත ගන්න මෝඩයා දෙක තුනම අත ගන්න අනේ කිරි කලෙයි ගොම කඳුලයි නැත්නම් වැසිකේ මූත්‍ර කඳුලක් වඩනොත් මුරු කිරි කලෙම ඉවරයි ඒ නිසා අපි බලන්න ඕන බුදුහමර පෙන්න විදියට සුභවාදීව මේ කරගෙන යන වැඩ පිළිවෙල නිසා එnde ende 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 මේ සතෙක් හවා ගන්න වගේ මේ රාගය දුරු කරන වැඩ පිළිවෙලට යන්න නම් ඒ රාගය කියන්නේ මම මාගේ ආත්මය වශයෙන් ගන්න නැතුව දුර්වල මනස නිසා ඒකයි අපි ආසාදනය කරන අවස්ථාවක් නිසා කයකට ආත්මයක් නැහැ එන්න අපි වැඩ කරගෙන කරගෙන යනකොට ඇතුළෙන් මේන ගැම්මීම තමයි කරන්නේ බුදුහමර අපිට කරලා දෙන දෙයක් නැහැ බාහිර මොකක්වත් හම් වෙන්නේ මේ රාග ක්‍රියේ ඇති අදහස රාග ක්‍රියේ ඇති අපේ ආකල්ප වෙනසක් විතරයි සිදුවේ. කවදාකවත් ලෝකෙන් රාග දුරු වෙන්නේ අපි නිවන් දැක්කයි කියලා. අපිට තියෙන්නේ ඉබ්බකට ඇතුළට ගියා වගේ අපේ අරසාව සල්ස ගන්න පුළුවන්. ඒ සඳහා සතිය පුදුමාකාර ඉඩක් සලසලා දෙනවා සතිය කියන්නේ නිවන නෙවෙයි සතියෙන් ඉස්සලා කරලා තියෙන රාගේ රාගේ වශයෙන් පෙන්වන ද්වේෂේ ද්වේෂේ වශයෙන් පෙන්වන සතිය සතිය වශයෙන් පෙන්වන සද්ධා සද්ධා වශයෙන් පෙන්වන මේ දේ වෙන් කළ හඳුන ගතට පස්සේ අපිට තේරෙනවා අදාළ උපකරණය අරගෙන අදාළ සතුන සම්පත පුළුවන් එතකොට මේ අතර තියෙන පිරිසුදු විසුදු භාවය තමයි අපිට අවශ්‍ය ඒ වගේම පෙරදුණයි කියලා හෝ හරිගයි කියලා හෝ නොසැලෙන තාදී ගුණය තමයි අවසානයේදී එකම ඉතුරු වෙන දේ ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තම තමන් මෙතෙක් වඩා ගන්නා දේ කුසල ඒ ශක්ති එහෙම තමයි කුසලතා පිළිවන් තව තවත් විශ්වාසය ඇති කරගෙන ඒ වරින් වර නැගින කෙලෙස් වලට උන් බලන්න දෙන්නේ නැතුව සර්වඥ වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරනවා නම් අදත් අපිට ජේතවනාරාම සර්වඥ වහන්සේත් එක්ක ඉන්න වගේ මේ කෙලෙස් වල තියෙන දුර්වලතාවය දැකලා අපිට ලැබිලා තියෙන මේ සීල සමාධි ප්‍රඥා ආයුධ ඉදිරියට අරගෙන මේ සත්‍ය කවරන වගේ මේ කතාවෙන් පුළුවන් බව ශිරු දිනාතු මේ කාකාර වැටේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිත ධර්ම දේශනා මතින් නැත කරන ශිරු දිනාතම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. අය අපිට ඇත්තටම දෙකේ ඉඳලා තියෙන්නේ මේ සක්මන් භාවනා මම නමුත් විනාඩි 10ක් 15ක් වැඩිපුර අරගෙන තිනවා මේ ධර්ම දේශනාව සඳහාම මට හිතුණා ඒක අර කතා ඉවර කරන්න මුල් ටික අවසන් ටික අවශ්‍යයි කියලා. ඉතින් අපි වැඩසටහන સમાප්ත කිරීමෙන් බල මතක් කරනවා අද විශේෂයෙන්ම දවල් දාන සකස් කිරීමේදී මල්ලිකනෝන මාත්‍යත් ඒ සරත් කරනත් මාත්‍යත් සහ පවුලේ අය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි අද මේ රස කරගන්න ලද කුසල් අනුමෝදනා ශීර්ෂයෙන් මේ විශාල පිරිසකට සංඝයා වහන්සේලාට ඒ දවල් දානයේ සපයපු ඒ කරුණත් මහත්තයා සායි පවුලේ සියලු දෙනාටම ඒකාන්තයෙන් අත්පත් වේවා ඒ අත්ව යම් අදහසකින් මුදුන්පත් කරගෙන අදහසක් මුදුන්පත් කරගෙන මේ පින් පෙළඹුණා නම් ඒක ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සාදු කියලා පින් කරනවා. ඒ වගේම අනිකුත් මේ කටයුතු සංවිධානය කරන පේන පින් සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා අපි අපගේ පවුල් වල අපි අපගේ මේ ඥාතීන් වෙනුවෙන් මේ පින් අපි සමසේ අනුමෝදන් කරමු. ඒ අත්වොත් මේ කරුණාත් පවුලේ අය වගේම මේ පින් දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාමත් අපිවත් මේ කුසල ශක්තියෙන් මේ බුද්ධ ශාසනයේදී මේ ජීවිතය ඇතුළත වීම මේ සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල සියල්ල හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි ධර්ම දේශනා සාපින් අනුමෝදන් කිරීමේ කටයුතු මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.